හොඳයි සාදු. 2019 වසරේ 3 වෙනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිතයේ සකස ගන්න උවමනා වෙන විදියට අපේ සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානය තුළින් බෞද්ධ ධර්මයේ ඇසුරින් ජීවිතය පූර්ණේ කර ගැනීමට සම්මුති පරමාර්ථ වශයෙන් අනුශාසනා කෙරෙනවා, ඒ වගේම කෙරෙලා තියෙනවා. සම්මුතියෙන් ජීවිතේ හදාගන්න බෞද්ධ පිළිවෙත් අනුව ජීවිතේ හදාගන්න තියෙනවා. ජීවිතේට අරුතක් කියන ග්‍රන්ථය තියෙනවා. ගිහි පැවැත්මට මොන වගේ පිළිවෙත් සමුදායක්ද තියෙන්නේ කියලා ඒකේ උපදෙස් තියෙනවා. ඒ වගේම පරමාදර්ශීව ජීවිතේ දිහා බලන පිරිසට පූර්ණ නිදහස වගේ ග්‍රන්ථ තියෙනවා. රෑ දහවල ඉක්මවූ රහතුන්, ඒ වගේම ජීවමාන අරහත්වය වැනි පොත් තියෙනවා. ඒ වගේම තවත් ජීවිතය ගැන ගවේෂණය කරන්න කැමති අයට කුඩා වැකි වශයෙන් සදහම්මල් පොත තියෙනවා. කරුණක් කියවලා ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවට හැකියාවක් තියෙන අය ඉන්නවයි කියපු නිසා, ඒ වගේම සිංහල අමාරුයි කියන පිරිසත් ඉන්න නිසා සමහර අයගේ දරුවන් එහෙම. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් අපි Flowers of Wisdom පොත මුද්‍රණය කරලා තියෙනවා. ඒක සහදාම්මල් පොතේ සිංහල ඉංග්‍රීසි පරිවර්තනය. ඊළඟට පින්නතුන්ට ජීවමාන අරහත්වය කියන ග්‍රන්ථය, Living Enlightenment කියන පරිවර්තනයට පත් වුණා. ඒකත් ඉංග්‍රීසි ග්‍රන්ථයක්. ඒකත් ඉංග්‍රීසි භාෂාවට නැඹුරු අයට බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ආයතනයකින් විය යුතු ප්‍රධාන කාරණා සේවා රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. ඉතාම අඩුවෙන් වේදන් වෙන සහ පාලනය වෙන, වැඩියෙන්ම සේවාවක් කරන ආයතනය ආයතන වලින් ගත්තොත් මේක වෙන්නේ නැති කියලා මම හිතනවා. සාමාන්‍ය භාවනා සෙන්ටර්ස් තියෙනවා, මම බල්ලා තියෙනවා, දවසක වියදම 50,000 පයින්ව, ලක්ෂ පයින්ව සමහර ආයතන වල. නමුත් ලොකු අවුට්පුට් එකක් නැහැ. තේරෙනවද? අවුට්පුට් එක ගොඩාක් අඩුයි. අවුට්පුට් එක කියන්නේ එළියට සේවාව ගොඩාක් අඩුයි. දෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා ඔය පියවර මැනමැන ඉඳලා යනවා. නමුත් අපි හොඳ අවුට්පුට් එකක් දීලා තියෙනවා. ඈ මේ වගේ සේවා විශාල පද්ධතියක්. ඊට පස්සේ YouTube එක හරහා, Facebook හරහා සජීවීකරණය වශයෙන් අපි ලබා දීලා තියෙනවා. CD තැටි හරහා, pen drive වලට දේශනා රාශියක් ශ්‍රවණය කිරීම සඳහා තනි හාමුදුරු කෙනෙක්, ලොකු ක්‍රූ එකක් ගෲප් එකක් අපිට නැහැ. ඈ බොහොම සීමිත කීප දෙනෙක් තමයි ඒ වටේ ඉඳගෙන ඒවට සහයෝගය දක්වන්නේ, උපකාරය දක්වන්නේ. අපි කීප දෙනයි තියෙන. නමුත් ලෝකෙට වැඩි ප්‍රමාණයක සේවාවක් අපි සපයනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව, ඔබෙත් බලාපොරොත්තුව. අපිත් නිවුණා වගේ තව කෙනෙක් නිවන්න අපිට පුළුවන් නම් ඒක තමයි අපේ උතුම්ම කාර්යය බවට පත් වෙන්නේ. නිවන කියන්නේ වෙනතුනේ ප්‍රශ්නෙකට පිළිතුරක්. නිවන කියලා වෙනම එකක් හෙව් එක තමයි අපි වැරද්ද නේද? ඔබට ප්‍රශ්නයක් තියෙනවද දැන්? දැන් බලන්න ඔබට ප්‍රශ්නයක් තියෙනවද කියලා. හරි. නිවන් මාර්ගය යනවා කියන්නේ අන්න ඒ ප්‍රශ්නේ විසඳන එක. යාලුව කට්ටියක් ඔබේ උත්සවයකට එනවා තමන්ගේ යම් විශේෂ දවසක. විවිධ ප්‍රදේශවලින් එන යාලුවෝ ටික. එක එක යාලුවෝ කෝල් කර කර අහනවා එක එක තැන ඉඳගෙන මේ අපි ඉන්නේ ආවල් තැන මේ හැරෙන්නේ කොතනින්ද? විවිධ පැතිවලින් ඔබේ වගකීම තමයි ගෙදර ඉඳගෙන ආ මොන පැත්තෙන්ද එන්නේ? ආ මේ පැත්තෙන් නම් මේ පැත්තෙන් හැරෙන්න. අර පැත්තෙන් ආවනම් එහෙන් හැරෙන්න. මේ පැත්තෙන් ආවනම් එහෙන් හැරෙන්න. අන්න ඒ වංගු ටික, ඒ ප්‍රශ්න ටික එතන එතන ඒගොල්ලෝ නිවැරදි කර ගැනීම අපි කරනවා ගෙදර ඉඳගෙන. ඊට පස්සේ යාළුවෝ ටික ලස්සනට ගෙදර එනවා. ගෙදරට එන වෙලාවට පාටි එකට එහෙම නැත්තම් සම්භාෂණයකට එනවා. ඒ වගේ අපේ මේ පිළිතුරුත් විවිධ පැදිවලින් එනවා. මේ සම්මා සමාධිය හොයාගෙන ආධ්‍යාත්මික සම්මා සමාධියකුත් තියෙනවා, ආයතනයත් සම්මා සමාධි තමයි. මේකට එන්න පාර හොයාගෙන එනවා. කොහොමද එන්නේ කියලා ඉතින් අහන්න ඕනේ. ඉතින් අපිට ප්‍රශ්න කරන්න වෙනවා, ඔබ කොතනද ඉන්නේ? ඉතින් නැත්තම් කොහෙද කියන්නේ? හරි, ඉතින් පාර කියන්න කියපන් ඔබ කොතනද ඉන්නේ කියලා. එතකොට කියනවා අපි අතුරුගිරියේ ඉන්නේ, අපි කඩුවෙල ඉන්නේ, අපි මාළඹේ ඉන්නේ, අපි කොළඹේ ඉන්නේ, අපි දෙහිවල ඉන්නේ, අපි අහවල් වලින් කොහොමද, කිට්ටු කොහොමද, අපි ගාල්ලේ ඉන්නේ, අපි මාතර ඉන්නේ, මඩකලපුවේ ඉන්නේ කියලා කියන්නේ, යාපනේ ඉන්නේ කියලා කියන්න වෙනවා. ඈ අපි පාර ඇහුවාම අපි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි කොහෙද ඉන්නේ ඔබතුමා? ඔබතුමියට එතකොට එන්න පාර කියන්න පුළුවන්. ඒ වගේ ඔබ කොතනද ඉන්නේ, ඔය ඉන්න ඕනම පැත්තකින් එන්න පුළුවන්. අරයා කියපු පැත්තෙන් එන්න ඕනේ නැහැ. ඈ දැන් දෙහිවල ඉඳලා එන එක්කෙනාගේ පැත්තෙන් එන්න ඕනේ නැහැ. මේ පැත්තේ හංවැල්ල පැත්තේ ඉන්න එක්කෙනා. එයා වෙන පැත්තකින් එන්න ඕන. දැන් කෙලින් නිකම්වත් ඇහුවොත් අර දෙහිවල එක්කෙනා කොහොමද ආවේ? මං ආවේ හරම ඇවිල්ල මෙහෙම මේ හංවැල් එක්කන දෙහිවල ගිහිල්ලා දෙහිවල ඉඳලා මෙහෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක නිසා තමයි අනුන්ගේ පාරවල් අහන්න නැතුව, ඒගොල්ලෝ ගියපු විදියට යන්න යන්න නැතුව, තමන් ඉන්න තැන ඉඳලා කොහොමද අපි ඍජුව සම්මා සමාධියට ලං වෙන්නේ? තමන් ඉන්න තැන ඉඳලා කොහොමද අපි ඍජුව සම්මා සමාධියට ලං වෙන්නේ? එනතුනේ මේ ශාසන ධර්මයේ තියෙන උච්චම අවස්ථාව තමයි සම්මා සමාධිය. ඒ නිසාම තමයි නම දැම්මේ. කොහොමවත් නැ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එහෙම නම් අරගෙන දාලා නැහැ. මමම නමක් දීලා තව පන්සලක් හදලා තියෙනවා, සම්මා සති කියලා එකක් හදලා තියෙනවා ඉතාලියේ. සයින්හන්සේගේ උපදේශුත් අරගෙන උන්වහන්සේලාත් බණ ධර්ම අහනවා. කටයුතු කරමින් තියෙනවා. අටට අටක් හදන්න ඕන. කවුරු හරි හදන ඒවට මම නම් දෙනවා. ඈ ඔබේ ප්‍රශ්නේ දිහා බලන්න ඔබ කැමතිද? සමහර අය තමන්ගේ මූණ දිහා බලන්න තමන් අකමැතියි. එහෙමයි මට හම්බෙලා තියෙනවා. ඒක කොළු ගැටේ කීටි ඔව් කිව්වා. මට කන්නඩියේ මූණ බලන්න බෑ කිව්වා. මං ඇයි කියලා කියනවා මටම ලැජ්ජාවක් ඇති වෙනවලු. මිනිහටම ලැජ්ජයිලු මිනිහාගේ මූණ බලන්න. හැබැයි මිනිහා රස්සාවක් කරේ බාබර් කෙනෙක් හැටියට. කන්නාඩි ඉස්සරහම නින්නේ. තමන්ගේ මූණ බලන්න තමන් අකමැති. මිනිහට හරි නිකන් චකිතේකුයි ලැජ්ජාවකුයි වෙනවලු. මාකරි මානසික දුර්වලතාවයක් එන්නේ නැති. පොඩ්ඩක් කොල්ලත් පොඩ්ඩක් දැක්මට එච්චරම ප්‍රියමනාප ස්වභාවයක් තිබුණෙත් නෑ තමයි. හැබැයි කොල්ලා අවාසනාවන්ත විදියට මියත් ගියා, මැරිලා ගියා සිය දිවි හානි කර ගැනීමකින්. පව්. එතකොට ඒත් මානසික අවපීඩනයේ කරවත් ලක්ෂණ වෙන්නේ නැති. ඒකට තමන්ගේ ප්‍රශ්න දිහා තමන් මූණ බලන්නත් අකමැති, තමන්ගේ ප්‍රශ්න දිහා තමන් බලන්නත් අකමැති. එහෙම නැතුව අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් අපි හිතමුකෝ අපිට දුක් තියෙනවා රසක්, දුක් පෝලිමක් තියෙනවා. හරියට අර සිරීපාදේ නගින්න ගියාම පියගැට පෙළවල් නගිනවා වගේ ජීවිතේ ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවද නැද්ද ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ පියගැට පෙළ නගින්න නැතුව ඊළඟ එක නගින්න බෑ නේද? හරි. එහෙනම් අපි නිර්වාණය කියන ඉස්සෙල්ලම ප්‍රශ්නේ විසඳන්න කලින්, ඒ කියන්නේ පත්මේ. නිර්වාණය කියන්නේ පත්මේ. ඒක වන්දනා කරන්න එකපාරට අඩිය තියන්න දිග නම් හොඳයි කකුල. එහෙම තියන්න බෑ. මෙතන පඩි පෙළවල් ටිකක් තියෙනවා. මෙන්න මේක ලියන්න ඕන. අපේ උන්දල ටික කෙලින්ම නිර්වාණයේ පඩියට තමයි තියන්න හදන්නේ අඩිය. එහෙම තියන්න පුළුවන්ද? එහෙම තියන්න බෑ. ඒකයි කියන්නේ මේ මෙතන ප්‍රශ්නේ බලන්න. ඔබ ඉන්නේ කොතනද? ඉන්නේ මොන ගැටලුවේද? මොන වංගුවේද? මොන පඩි පෙළේද? හරි. ඒක ලිව්වොත් ඒක තමයි නිවනට උපකාරක වෙන්නේ. හරි, ඒක ලිව්වම ඔක්කොම හරිද? ඒක ලිව්වට පස්සේ තමයි ඔබට එන්නේ ඊළඟ ප්‍රශ්නේ. හොඳට බලන්න. එක ප්‍රශ්නයක් ලිහලා ඉවරුණාට පස්සේ තමයි අනිත් ප්‍රශ්නේ එන්නේ. ඊට පස්සේ අපි හිතන ඒ ප්‍රශ්නේ විතරක් වෙන්නේ නැති කියලා. ඒකත් ලිහලා බලන්නකෝ. ඒකත් ලිව්වට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. අපි හිතනවා හරි ඒකත් ලිව්වහම ඉවර වෙන්නේ නැති කියලා. නෑ, ඒක ලිව්වට පස්සේ තවත් එනවා. අන්න ඔහොම ඔහොම තමයි පින්නතුනේ මේ පියගැට පෙළ. නගිනවා වාගේ ගැටලුවෙන් ගැටලුව, ගැටලුවෙන් ගැටලුව, ගැටලුවෙන් ගැටලුව අපි විසඳගෙන නැගගෙන ඉස්සරහට යන්න ඕන. ඒ නිසා මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ ලියන්න නැතුව ඔබට අර නිර්වාණය කියන ප්‍රශ්නේ ලියා ගන්න බෑ. මේ මොහොතේ තියෙන බැඳීම අත්හැර ගන්න නැතුව අර නිර්වාණය කියන උච්චම අවස්ථාවට තියෙන බැඳීම ලියන්න බෑ. මෙන්න මේ දේවල් හරියට අනුගමනය කරපු කෙනෙක්ම තමයි පිරිසුදු මනසක් සාදාගන්නේ. අපිට හදිස්සියෙන්ම පිරුණු පිරිසුදු වතුර කලයක් ඕනේ කියලා අපේ කලේ මඩ වතුර තියෙද්දි පීල්ලට පිරිසුදු වතුර එන පීල්ලකට මඩ කලේ අල්ලන් ඉන්නවා. එතකම් පිරිසුදු කලේ පැත්තකට ගත්ත ගමන් ආයි මඩ. ඒ උදාහරණ ගෙනාවට ඔයගොල්ලෝ එක කරලා තියෙනවද දන්නේ බලන්න. දැන් කලයකට මඩ පුරවල ඕනනම් කලයක් හදා ගන්න. හදලා හොඳ පිරිසුදු වතුර එන එකකට අල්ලගෙන ඉන්න ටැප් එකකට. අර කට ප්‍රදේශයේ සහ ඒ තියෙන කොටසේ වතුර ටික හොඳට පිරිසුදුයි, ක්ලීන්. දැන් අපි හිතනවා හරි පිරිසුදුයි කියලා. කලේ පොඩ්ඩක් මෙහාට ගත්ත ගම තිල්ලේ ආනායි මඩ ඇවිල්ලා වැහෙනවා. ඕක තමයි වෙන්නේ. හාමුදුරනේ බණ අහද්දි නම් හිත සංසුන් වෙනවා. අර මඩ කලේ ඇවිල්ලා අල්ලන් ඉන්න උඹරට. එළියට ගත්ත ගමන් ඔන්න ආයි අවුල්. ඒක නිසා කලේ හලලා කලේ නැවත නැවත සෝදලා හොඳටම පිරිසිදු කරලා තමයි දරා ගන්න ඕන පිරිසිදු වතුර ටික. එහෙම නැත්නම් ධර්මය ආන්නේ ඊට පස්සේ නම් පවිත්‍රායි පිරිසුදුයි පාරිශුද්ධයි අර විමුක්තිදායකයි නිරෝධ සහගතයි කියන්නේ මේ වචනවලට පවිත්‍රායි කියන එකට. අන්න පිරිසුදු වතුර කලයක් වගේ ලස්සන හිතක් Tamanට තියෙනවා. මොන කොහොමද මේ දේ කරගන්නේ? විදර්ශනාවෙන් විපස්සනාවෙන්. ඒකවල දෙකක්ද නෑ මේ පාළි වචනයක් එකක් අනිත් එක සංස්කෘත වචනයක් විදර්ශනා විපස්සනා. විදර්ශන ඒක කිව්වට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක අම්ම කෙනෙක් හිතාගත්තලු මොකද්ද මේ විදර්ශනාව කියන්නේ කියලා මට තේරෙන්නේ මම පස්සේ හිතාගත්ත හිතනවා කියලා එකක. ඔව්. කමක් නැහැ හිතනවා යමක් ගැන ගැඹුරින් හිතනවා. ගවේෂකේ මේ ලෝකයේ තිබෙන කෙලවර මොකද්ද කියලා හොයනවා. කෙලවරක් දකින්න ඕනද? කෙලවරක් දකින්න නැති නිසා නේද මේ දැවීම? කෙලවරක් දකින්න ඕන. කෙලවරක් දකින්න නම් කාලීන මනස දුරු වෙන්න අකාලික ධර්මය ශ්‍රවණය කරන්න ඕන. අකාලික ධර්මය තමන්ගේ ආධ්‍යාත්මයට සමීප කරන්න ඕන. කාලය දුරු කරන්නේ අකාලිකත්වයෙන්. කාලය පරදවන්නේ අකාලිකත්වයෙන්. ඔරලෝසුව දුවන්නේ කාලය, ඔරලෝසුව දුවන්නේ බැටරි කෑල්ලෙන්. එහෙම නැත්තම් වයින් වලින් මොනවා හරි ජවයක් ශක්තියක් දෙන්න ඕන වයින් කරන්න ඕන. එහෙම නැත්තම් බැටරි කෑල්ලක් දෙන්න ඕන මොනවා හරි පණ ගැන්වීමක් කරන්න ඕන. එතකොට කාලය දුවනවා. එතකොට ඔබ දුවන්නේ මොකෙන්ද? ඔබටත් තියෙන උත්තේජනයක් බැටරි වගේ. මොකද ඔබේ උත්තේජනය? ඔබේ උත්තේජනය තමයි තණ්හාව. තණ්හාව කියන උත්තේජනය නිසා තමයි ඇලෙන්නේ, බැඳෙන්නේ, ගැටෙන්නේ ඕන විපරිත ස්වභාවයක් වෙන්නේ. තණ්හාව මූල වෙලා ගැටෙන්නේ තණ්හාව මූල වෙලා, ඇලෙන්නේ තණ්හාව මූල වෙලා. එතකොට තණ්හාව කියන උත්තේජනය බැටරියක තියෙනතුරු කාලය කියන එක තුල සත්වයා පුජ්‍යලයා, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂයා ජීවත් වෙනවා. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව දුරු කරා නම් නිරෝධ කරා නම් නිබ්බාන නිර්වාණය. කොහොමද තණ්හාව දුරු කරන්න තියෙන්නේ? අපේ ගෙවල් දොරවල් තියෙන ඔක්කොම ටික කාට කාට හරි දීලා දානවා. එහෙනම් තව එහෙකට තණ්හාව ඇති කළා අපි තණ්හාව නැති කර ගන්නවා. හරි චෝක් කැඩේක එහෙම භෞතිකවාදී ක්‍රමයකට නිවන් දකින්න පෙන්වන්නේ බුද්ධාගම. ඒක තමයි බෞද්ධයෝ හිඟන්න ඕනේ. හිඟන්න වෙලා නැත්තර නැති වුණාම දැන් ගෘහ සේවිකාව වෙනවා ඊළඟට. එහෙම තණ්හාව දුරු කරන්න බෑ. ගෙවල් දොරවල් තියෙන ඔක්කොම ඍගම කාට හරි දුන්නයි කියලා එහෙම තණ්හාව දුරු කරන්න බෑ. එහෙම හැකියාවක් තිබ්බනම් ඒක ඉස්සෙල්ලම කරන්නේ මම. එහෙම කරන්න බෑ. මම මොහොකටවත් ආස නැහැ කියලා හිතුණයි කියලා නිවන් දකින්නෙත් නැහැ. මුළු ලෝකේම දිහා පිළිකුල් සංඥාවකින් දැක්කයි කියලා නිවන් දකින්නේ නැහැ. හැම දේ දිහාම ඉරිසියා සහගතව බැලුවයි කියලා නිවන් දකින්නේ නැහැ. එක එක වෘත සමාදාන වෙලා සීල වෘත සෙරප්පු නැතුව ගියයි කියලා, වලලු මාල පැලැන්දුවේ නැහැ, කරාබු පැලැන්දුවේ නැහැ කියලා, සුදුරෙදි පැලැඳගෙන හිටියයි කියලා, කැලේ හිටියයි කියලා, පාත්‍රේ කරේ එල්ලන් ගියයි කියලා නිවන් දකින්නේ නැහැ. එල්ලන් යන එක හොඳයි, ඒක කරගෙන යන එක හොඳයි, අපිත් කරා. ඒකෙන් නිවන් දකින්නේ නැහැ. ඒවා සාමාන්‍ය පිළිවෙත්. එතනින් මනින්න එපා. කොහොමද? කොහොමද තණ්හාව දුරු කරන්නේ? මොකද්ද කරන්න පුළුවන් තණ්හාව දුරු කරන්න? ඒක ලේසි නෑ. ඒක දේශනා කරන එක. නමුත් මෙන්න මෙහෙම වචනයකින් කිව්වාම ඒක ටිකක් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ditthaya duru kirimen. එහෙමත් නැත්නම් ඇලීම ගැටීම දුරු කිරීමෙන්. ඒ දෙකම තේරුම් ගන්න. ditthaya duru kirimen, ælīma gæṭīma duru kirimen. ඔන්න තණ්හාව දුරු කරන්න පුළුවන්. ඔබට තේරෙනවද ditthayak inne කියලා ඔබ හැම මොහොතකම? මම, මගේ. ඇස, රූප. කන, ශබ්ද. නාසය, ගන්ධ. දිව, රස. ශරීරය, ස්පර්ශ. සිත, සිතිවිලි. රහතන් වහන්සේගේ මේ ditthayen එකක් නැති වෙනවා. රූප තියෙනව, ඇස නැහැ. ශබ්ද ඇහෙනව, කන නැහැ. නාසය ගඳ සුවඳ දැනෙනව, නාසය නැහැ. රස නීරස දැනෙනව, දිව නැහැ. ස්පර්ශ දැනෙනව, ශරීරය නැහැ. සිතිවිලි දැනෙනව, සිත නැහැ. ඔන්න පරණ සක්කාය දිට්ඨියම දිනන ගින් දෙන්න රැට. සංවර්ධිත නොවූ රටක් කියන්නේ ඕනෝක නිසා. පිස්සෝ වගේ මිනිස්සුන්ගේ තියෙන මානව අයිතීන් නෑ, ස්වභාවයන් නෑ. එක එක්කෙනාට ඕන විදියට අයිස්ක්‍රීම් විකුණනෝ, රජකටු විකුණනෝ, ෆුල් කටු හිටිනෝ. ඒ නිසා තමයි පිස්සෝ ඉන්න රටක් ඒක. ආගමිකයෝ උදේ පාන්දර කෑ ගහන මිනිස්සුන්ට නිදා ගන්න නෑ. බුද්ධාගමත් එහෙමයි, අනිත් ආගමනුත් එහෙමයි. තමන්ගේ පිරිත තමන්ගේ දේව ඇදහිල්ල තමයි ලොකු, අනිත් මිනිහට එන ගැහුවත් කමන්නේ. ඒ වගේ අර මෝඩ මිනිස්සු ඉන්න රටක්, මෝඩ පාලකයෝනේ ඔහ දන්න ඕන. මෝඩ පාලකයෝ දන්නේ විභාගාතේ කොයි හරි බල තණ්හාවට කෑදර වෙලා අර මේ ගාඩ් එක දාගෙන දෙපැත්තේ යන්න තියෙන ආසාවට තමයි ඕට යන්නේ. වෙන මොකටවත් නෙමෙයි, රටක් හදන්න නෙමෙයි. හරි, උන්ට හැමෝම බයිනෝනේ, එක එකත් හැදෙන්නේ නැහැ නේ. උන් හැදෙන්න උන්ට කන් තියෙන්න බෑ, බීරියලින්ට වීණා වාදනය කරලා වැඩක් තියෙනවද? හොඳට දැනෙන්න ඕන මේ දුක දැනෙන්නෙත් එහෙමයි. හොඳට ජීවිතය ගැන හිතන මිනිස්සෙකුට තමයි දුක දැනෙන්නෙත්. සසර බය දැනෙන්නේ ජීවිතය ගැන හිතන කෙනෙකුට. මෝඩ මිනිස්සෙකුට කිසි දෙයක් නැහැ. ඒ මෝඩ මිනිස්සුන්ගේ තියෙන අපූර්ව උදාහරණ එහෙම තියෙන, ඔයගොල්ලෝ අහලා තියෙනවද? ස්වර්ගයේ මල් පිපෙන්න නම් අපායට මුල් අදින්න ඕන කියනවා. කොහොමද කතා? දේශපාලකයන්ගේ තියෙන පරමාදර්ශී කියමන්න ඕන. මොකද්ද කියන්නේ? ස්වර්ගයේ මල් පිපෙන්න නම් අපායට මුල් අදින්න ඕන කියලා. කොහොමද මුල් අදින්නේ අපායට? තමයි ඒගොල්ලන්ගේ කිසිම අරුතක් නැති විභාගාතේ උදාහරණ ගේන්න. ඔව් පුළුවන්, කිසිම ගැළපීමක් නැති උදාහරණ හදන්න පුළුවන්. ඒ මිනිහා හිතාගන්නේ මේ ස්වර්ගයේ තියෙන අහස උඩ කියලා. කොයි බහරි තැනක ඒ මල් පිපෙන්න අපායටම මුල් අදින්න ඕන ගහ. මිනිහා ස්වර්ගයේ තියෙන කොහෙද දන්නේත් නැතුව, අපායේ තියෙන කොහෙද දන්නේත් නැතුව හදාපු උදාහරණයක් ඕක. උපමාව ඒ උපමාව වැරදි. පිරිසක් මෙතන තමන්ට යම් සමාධියක් තියෙන, සුවයක් තියෙන, මානසික සුභවාදී පැත්තක් තියෙන, ඒ ටිකේ සුවය විඳින්න පුළුවන්. රයිට්, ඒකත් හොඳයි. ලබාගත්ත මනසේ තමන් සුවය විඳගෙන ඉන්නවා, අනිත් පැත්ත බලන්නේ. ඒක එකක්. හැබැයි ලබාගත්ත සුවයම විඳ විඳ ඉන්නේ නැතුව තව අපිට යා යුතු ගමනක් තියෙනවද කියලා බලන්නත් පුළුවන්. ඒ හරීම ලේසි ක්‍රමේ තමයි දේවල් ගැන මොකවත් හොයන්නේ නැතුව ඉන්න තත්ත්වේ ඉන්න ඉගෙන ගත්තා නම් නිකන් ගුලි වෙලා අර බලු කුක්කෝ නිදා ගන්නවා වගේ නිදා ගන්න පුරුදු වුණා නම්, නිදහසේ ඉන්න පුරුදු වුණා නම්, පාඩුවේ ඉන්න පුරුදු වුණා නම් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ලද දෙයින් සතුටු වුණා, මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඉන්න මට්ටමේ ඉන්න, ඔහෙ ඉන්නවා. අර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් කෙනෙක්, එයා කිව්වලු මේ අපි ඊළඟ මේ මේ වසර තුර හඳට යනවා. ඒ වගේම ලෝකේ විශාලතම බලය තියෙන රට බවට පත් වෙනවා. ඒ දේවල් ටික කරගන්න අපි මහන්සි ගන්නේ ඒව ලේසි නිසා නෙවෙයි, ඒව අමාරු නිසා කියලා කිව්වලු. ඒ වගේ මේ අපි මේ නිවන් දකින්න උත්සාහ කරන ලේසි නිසා නෙවෙයි, ඒක දකින්න අමාරු නිසා ඒ අභියෝගය ගන්නෙ. ඒත් අරන් තියෙන මේ ලේසි අභියෝගයක් එහෙම නෙමෙයි. නිවන් දකින්න ලේසි නිසා නෙමෙයි, ඒක අමාරු නිසා කරා ගන්න අමාරුම දේ. ලබනාත්ම ඇති වෙන්න නැති වෙන්න කියලා හිතලා නිවන් දකින්න කෙනෙකුට ටිකක් නිවන් දකින්න අමාරු වෙයි. හැබැයි මේ ආත්මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න කියලා උත්සාහ කරනවා නම් එයාට ලේසි වෙයි. මොකද නාපු අනාගතේ කොහෙ තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් වර්තමානයේ ප්‍රශ්න ටික නම් Tamanට තේරෙනවනේ, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නිවන් දකින්න කොච්චර දේවල් අපිට ඕනද? ශ්‍රද්ධාව ඕන. ඒ කියන්නේ නිවන් දකින්න කැමති මම දහම් සොඬ රජ කෙනෙක් වගේ. අන්න තිබුණු ශ්‍රද්ධාව. මම ධර්මයේ සවාගෙන යන රජගමට ඇලෙන්නේ නැහැ. රජගම දෙන්නම පස්සෙන් ආව වැසියෝ ඉරක් ඇඳලා ගියා මෙතනින් එහාට එන්න එපා. ආවොත් එහෙම මම හිසකසා දානවා කියලා කියලා. වැරදිලාවත් ගහලා දැම්මොත් කියලා ආවේ නෑ. ධර්මවල ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තිබුණට මදි, හොඳට ප්‍රඥාව තියෙන්න ඕන. තේරුණානේ? හොඳ ප්‍රඥාව තියෙන. කොහොමද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව තෝරගන්නේ කොහොමද? අපිට ඩොබියක් දීලා අහන්න පුළුවන් මොන රසද කියලා. නැත්තම් ප්‍රඥාවන්තද කියලා බලන සමහර ලාට මිනිස්සුන්ට අපිට ටොපියක් දීලා ටික වෙලා කාලය ඉවරුනාට පස්සේ අහන්න පුළුවන් ඒ ටොපිය මොන රහද කියලා. අහන්නේ රහනම් මන් දන්නේ මං ඔය කෑවා කිව්වා. ඒ නෙල්ලි ගෙඩියේ තියෙන රස ටික වෙන වෙනම හඳුනා ගන්න ඔබට පුළුවන්ද නෙල්ලි ගෙඩියක් කාලා? එලිගිරිය රස කීයක් තියෙනවද? රස පහයි. රස පහ ඔබට ඇත්තටම වෙන වෙනම විඳලා තියෙනවද? දැන් ඔතන යන ගමන් එලිගිරිය කරයි යන්න. ඒකට හොඳ ටේස්ට් එක දකින ඥානයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලන්න බෑ ඒ පහ. ඒක උදාහරණයක් මම පිටින් ගෙනාවේ. ඒ නෙල්ලි ගෙඩියක් වගේම සාහිණහන්සේ ධර්මපදයක් දුන්නාම ඒකේ තියෙන ප්‍රභේද නඳුන ගන්නත් අර වගේම හොඳ ටේස්ට් එක දකින ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව නැමැති දිව. ඒ ප්‍රඥාව කියලා කියන්නේ ඒකද? දැනෙනකොට දැනෙන දේ දැනෙන ස්වභාවයේ එලෙසින් හඳුනා ගන්නට හැකියාව තියෙන ලක්ෂණයක් තියෙන්න ඕන. ඔය දොස්තරවරු ඒකනේ මේ විඥානේ මේක වැඩ කොන්නෝද කියලා බලන්න ඇඟිල්ලෙන් මේ යතුරු කට්ටෙන් ආයින සමහර තැන්වලට හිරිවට්ටල එහෙම පෑනින් පොඩ්ඩක් කනලා අහන්න දැනෙනවද කියලා. අපි දන්න කෙනෙක්ගේ මේ පෑනින් අල්ල ඇහවලු දැනනවද කියලා. එයා කිව්වලු එච්චර දැනෙන්නේ නැහැ කියලා කිව්වලු. කැපුවලු කපරු කෑ කැවලු. එන කියන්න බැදැයිනවා කියලා. ඒ අයිතුල මේ හයිය රිදිනවද කියලා ඇහුවා කියලා. ඉතින් මිනිහා කිව්ලු නෑ කියලා කපලා. කපනකොට කෑගෙනලු. වලකට ඉරි ඇටිලා නේද? අපිට මේ වහගන්න වහගන්න කියන වගේ තමයි බුද්ධඝම අපිට ඇහිලා තියෙන්නේ. නමුත් වහගන්න වහගන්න නෙමෙයි මේ අතිශයින්ම සංවේදීව ලෝකේ හඳුන ගන්න පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳට ඇස පාවිච්චි කිරීමෙන් තමයි ඇසේ ස්වභාවය හඳුන ගන්න පුළුවන්. හොඳට ප්‍රඥාව පාවිච්චි කිරීමෙන් තමයි ප්‍රඥාවෙන් මේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. හොඳට සතිය පාවිච්චි කිරීමෙන් තමයි අපිට මේ ධර්මය තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. අර නෙල්ලි ගෙඩියක් වගේ පළතුරක් වගේ බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම හැම ගාථාවක්ම හරියම විවිධ නිර්වාණ රස ගුණ තියෙන පළතුරක් වගේ දෙයක්. ඒක හොඳ නුවණින් හපලා කන විට තමයි අනුභව කරන විට තමයි ධාරණය කරගන්න විට තමයි ඒකේ තියෙන ගුණ රස අපිට දැනෙන්න පටන් ගන්නෙ. මේ හැමෝගම යම් යම් ප්‍රශ්නවල මට තේරෙනවා ඔහේ තෙරපිලා ඉන්නවා. ඔහේ කල්යනෝ අර එක හිර වෙච්ච තැනක ඒ දිගටම හිර වෙලා වෙ ඉන්නවා. ඉතින් ඒවා ඉහිලා අත්හැරියට පස්සේ තමයි එතනින් එහාට ආයි පොඩ්ඩක් පාවෙලා යන්නේ. මේ ලෝකේ හැටි තමන් බුද්ධි කරගත්තොත් ඒ බුද්ධි කරගත්ත ස්වභාවයත් එක්ක ඒ මනුස්සයා රැඳෙනවා. දැන් මේ ලෝකේ අදහන මිනිස්සු අදහන ආගම්වල දෙවිවරු ඉන්නවා මං හිතන්නේ 1000ක් විතර. 1000ටත් වැඩිද මන් දන්නේ නැහැ. ලෝකේ ඒ මිනිස්සු අදහන ඒ කිසිම දෙයියෙක් ඒ මිනිස්සු දැකලා නැහැ. This ජීවමානව දැකලා නැහැ. නමුත් ඒ මිනිස්සු ඒ වෙනුවෙන් ඕ යදිනවා යාතිකා පාත්තනවා පහන් අල්ලනවා මොනෝයිකුත් දේවල් වඳිනවා පුදනවා ඒ දේවල් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ දැකලා නැහැනේ මිනිස්සුන්ට ඉන්දියාවේ මෙහෙම කෙනෙක් හිටියා මෙහෙම ආවා එහෙම කිව්ව නිසා ඉතින් වඳිනවා පුදිනවා යදිනවා. දැන් අපේ මේ ගමන් මග බුදුහාමුදුරුවෝ වෙනම විදියකින් නේ දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන ක්‍රමයට අපි යන්නේ බුදුහාමුදුරුවෝ දකින්න. නමුත් එහෙම නැති යම පුහුදුන් කට්ටියක් ඉන්නවා බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කිව්ව නිසා කියලා ඉතින් අඳිනවා. ඇත්තට බුදුහාමුදුරුවෝ දැක්කොත් එහෙම සමහරලාට පැනලා දුවයි. හිතන්නකෝ නිකන් කොණ්ඩේ උඩට බැඳගෙන ඒක ওই වගේ ලස්සනට බැඳෙන්නේ නැහැ නේ. කෙස් කෑලි මේකක් දෙකක් වටේට වැටෙනවත් එක්ක ඈ එහෙම බැඳගෙන සුමාන දෙකකින් තුනකින් හොදපු නැති සිවුරක් ඇඳගෙන හරියට නියපොතු ටිකක් කපා ගන්න බැරුව බොහොම කාලෙකින් නියපොතු ටිකක් වැවිලා ගොඩාක් දුර පයින් ඇවිල්ලා කකුල කඩි තඩිසි වෙලා ගල්වල වැදිලා අපිරිසුදු වෙච්ච කකුල් දෙකකුත් එක්ක අඳනෙකුත් එක්ක කුණු දුහුවිලි බැඳිලා හැම තැනම කළු වෙලා රතු වෙලා එහෙම ඉන්න මේ කෙනෙක් ඔබේ ගෙදර ඉස්සරහට ආවනම් ලොකු උරමල්ලකුත් දාගෙන පාත්‍රයකුත් අරගෙන ඔබ ඇත්තටම බුදු කෙනෙක් කියලා බාරගනීද? බාරගන්නේ මේ කොහෙද මේ ඉන්දියාවෙන් ආපු නයිදෙමලෙද්ද කොහෙද ඉන්න වෙන්න මූට ගියා කර දීලා යන්න කියලා කියනවා. ඕක තමයි ප්‍රායෝගික ඇත්ත. ඔක තමයි ප්‍රායෝගික ඇත්ත. අපි මා හිතන්නේ සුරංගනා ලෝකයක්. ප්‍රායෝගික ලෝකයේ ඇත්ත එදා ඒකයි. පන්සීයක් රහතන් වහන්සේලා අරගෙන වැඩිය වැඩිය කියන වචන අහනෝ. පන්සීය නිදාගත්තේ කොහෙද? පන්සීය වැසිකිලි කැසිකිලි ගියේ කොහෙද කියලා හෙව්වේ නැහැ කවුරුත්. ගස් මුල් යට නිදාගත්තේ. සුරංගනා ලෝක නෙමේ, ගස් මුල් යට නිදාගත්තේ. වැසිකිලි කැසිකිලි කොහෙද කරේ? ඕපන් ඒරියාස් තමයි පාවිච්චි කරේ. එතකොට මොකක්ද ඈ? ඔය ඇත්ත ඒ පලාතේ හිටියනම් ඒ කාලේ අනිවාර්යෙන් කියයි, ඔය යක්කු ටික ආයිනම් මේ පලාතට එන්න එපා. පන්දස්කාර ඉන්න බෑ පත්තු පලාතම ගැමුම් මේ කැත කරලා ගිහිල්ලා. හිතනවද මේ බාත්රූම්ස් තිබ්බ කියලා? දැනුත් නෑන ඉන්දියාවේ සල්ලි දීලා VIP ක්‍රමයට ගියත් හරි පැතිකිලියක් නෑ. තිබුණත් ඒවට ලං වෙන්න බෑ. හිතන්නකෝ ඒ බුද්ධ කාලේ කොහොමද තියෙන්නේ නැද්ද කියලා. ඒ නිසා දැම්ම නිවන් දකින්නට, නිවන් දකින්න මේ ෆෑන් එකක් AC එකක් තියෙන කාලේ හොඳට සබ පහසේ රෙදි කිලි ඇඳුම් පැළඳුම් යාන වාහන තියෙන කාලේ මේ තමයි හොඳම යුගය. දැන් ඔගොල්ලෝ යන එන කාර් එකක සැප මොනම අස්ව කරත්තයකවත් තියෙනවද? මරුටි කාර් එකක තියෙන සැපේ අස්ව කරත්තේ තියෙනවද? නෑ. මේ හොඳම කාලේ හොඳම යුගය. ත්‍රිවිලර ගේ තියෙන සැපේති නෑ. මේ හොඳම යුගය හොඳම කාලය යන දකින්න. නිවන හරි අපූරුයි බෙනතුනේ, හරිම ලස්සනයි. ඇයි? පපු ඇතුලේ මොකවත් රඳවගෙන නෑ, ඔක්කොම එළියට දැම්මා. කොහොමද ඒක දාන්න තියෙන්නේ? ටිකක් ඔබ පුළුවන් තරම් පරිශනය කරලා සුද්ධ කරගන්න. අනිත් ටික කල්යාණ මිත්‍රත්වයෙන් අහලා සාකච්ඡා කරලා අයින් කරගන්න. මේ දුකෙන් නිදහස් වෙන්න ඕනමයි කියලා කෙනෙකුට සැබෑ ආධ්‍යාත්මික උවමනාව ඇති වුණාම ඒ මිනිස්සයා කොහොම හරි ඒක ජය ගන්නවා. දැන් අපේ මිනිස්සු ඒ පෝසත් වෙන කියලා හැමෝගේම උත්සාහය දිනනවා. නිකන් උත්සාහය විතරයි. ඒකට ආරද්ධ වීරිය කියන එක ඇති වුණේ නැහැ. ඒක නිසා තමයි හැමදාම ඒක නිකන් උත්සාහයක් විතරයි තියෙන්නේ. නමුත් ඉහළට පෝසත් වෙච්ච මිනිස්සුන්ගේ දිහා බලනකොට ඒ මිනිස්සුන්ගේ උත්සාහය විතරක් නෙමෙයි තිබිලා තියෙනවා, ආරද්ධ වීරියක් තිබිලා තියෙනවා. ඒ මිනිස්සුගේ කම්පැනි ගිනි තිබ්බා, කඩා විසිරවල දැම්මා, නොයෙකුත් දේවල් කරපු අයගේ කට්ටි ඉන්න ඇතේරියේ නෑ. ආරද්ධ වීරිය තියෙන මිනිහා ගිනිච්ච උඩට බැරි කට්ටිය අනේ අරයා ගිනි තිබ්බා, අරයා මේව කළා, අරයා මෙහෙම කරපු නිසා අපි වැටුණා, ඊට පස්සේ ඉතින් අපි ඔහොම ඉන්නවා කියලා කියයි. ආන්නේ වගේ තමයි සැබෑ ආරද්ධ වීරිය තියෙන අය මේක තේරුම් ගන්නවා. ආරද්ධ වීරිය කියන්නේ මේක දාගෙන තටමන එක නෙමෙයි. ඒකට මොලයක් තෙන්න ඕන. ඈ නිකන් අත කට බඩ හෙල්ලුවයි කියලා මිනිස්සෙක් හරියන්නේ කාර්යක්ෂම මිනිස්සෙක් වෙන්නේ නැහැ. කාර්යක්ෂම මිනිස්සෙක් කියන්නේ ඔයගොල්ලෝ වේගෙන් කට හොල්ලන මිනිස්සෙකුට හරි. දැන් ලංකාවේ නම් කතිකෙක් කියලා කියන්නේ හයියෙන් කතා කරන කෙනෙකුටනේ. දැන් පටපට ගාලා මොනවා හරි පල්හැල් ටිකක් කියවගෙන යනවනම් එයා තමයි කතිකයා. එහෙම කතිකයෝ වෙන්නේ නැහැ. ඒ වගේම කාර්යක්ෂම මිනිස්සෙක් වෙන්නෙත් නැහැ. අතයි පයයි කකුල් දෙකයි මේ වැඩ ටිකයි වේගෙන් කරයි කියලා. ඒකේ ලෝකේ තියෙනවා ඒ ක්‍රමවේදයක් තියෙනවා, ආකාරයක් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා. ඒ විදිහට කරන්න ඕන. ඉතින් මනසත් එහෙමයි. ඒ නිවනට නිකම්ම නිකං උවමනාවෙන් තැටමෙව්වයි කියලා මේක දකින්නේ. මේක හරියට නුවණින් ස්ථානගත කරන්න ඕන. ස්ථානගත කරලා තවන් දකින්න ඕන. ඉලක්කගත කරන්න ඕන හරියට. නිර්වාණ ඉලක්ක කරන්න ඕන. නිර්වාණ ඉලක්ක කිරීමෙන් සංඛාර දුරු කරන්න පුළුවන්. සැකේ දුරු කරගන්න පුළුවන්කම තියෙන ප්‍රත්‍යක්ෂතාවේ. ඒ වගේ ඔබට කුතුහලයක් තියෙන ඔබේ ගෙදරට ඇවිල්ලා ඔබේම අනිත් ගෙදර ඉන්න කෙනෙක් කියනවා මේ අන්න මේ අම්මා එහෙම නැත්තම් තාත්තා අන්න වාගේ නෑ ඉල්ලා ඉන්නෝ. පාට මතක් වෙන්නේ කවුද මේ වෙලාවේ ආපු නෑ යා. අපිට කිව්වෙත් නෑ මම. දැන් ඉතින් කුතුහලය. කවුද නෑ යා? මන් දන්නේ නෑ කවුද නෑ යි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා හරි ඉස්සරහා. ආ ඔහොම ඉන්නකො බලන්න. දැන් මෙයා හිතනවා අම්මත් දන්නේ නෑ, නංගිත් දන්නේ නෑ, ලොකු මම්මත් දන්නේ නෑ, අප්පාත් දන්නේත් නෑ. කවුද දන්නේ මේ කී කියා ඉතින් මෙයා හිත හිතා ගිහලා ආ මෙයානේ මේ අපේ ලොකු අක්කනේ. දැන් ප්‍රත්‍යක්ෂතාවෙන් විචිකිච්ඡාව නැති වුණා. එතකන් මේ නිවන මොකද්ද දන්නේත් නැහැ, ස්වර්ගය මොකද්ද දන්නේත් නැහැ, කොහේ යයිද දන්නේ මොකක් මොකුත් දන්නේ නැහැ. දකින්න ඕන ප්‍රත්‍යක්ෂතාවයෙන් විචිකිච්ඡාව දුරු වෙනවා. නිවන දැකලා යන්න බෑ පින්නතුනේ. අපිට නින්දත් දැකලා නිදා ගන්න බෑ වගේ තමයි. පොඩ්ඩක් දවසක් නිදා ගන්නකෝ. දැන් මම හොඳට අල්ල ගන්නවා නින්ද යන ටයිම් එක. නින්ද යන විදිය කියලා පොඩි ට්‍රයි එකක් දෙන්න බලා නිදා ගන්න. හොඳ සිහියෙන් ඉන්න නින්ද යන ටයිම් එක අල්ල ගන්න. පුළ තමන් දන්නේ නින්ද ගිහලා. හිතා ගන්න බැරි වෙලාවක තමයි මිනිස්සුන් නින්ද යන්නේ. ඒකනේ ওই වාහනේල වද්දිත් මිනිස්සුන්ට නින්ද යන්නේ. ඒ වෙනසේ හිතන නෑ මට නින්ද යන්නේ කියලා. මිනිහා දන්නේ නෑ මිනිහට නින්ද ගිහිල්ලා. ඒ වගේ දෙයක් තමයි මේ සංස්කාරිකයන්ගේ දුරුවීමත්. අපිට හරියට මේ මේ වෙලාවයි මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක දකින වෙලාව. මේ වගේ බණවලට සෙනඟ අඩුයි, පිරිස අඩුයි. ඇයි? සම්පූර්ණ සම්මුතියට වඩා විකෘති බණක් මේක. සම්මුතියට සාපේක්ෂිතව විකෘති මේක. මේකට සාපේක්ෂිතව සම්මුතිය විකෘති, සම්මුතියට සාපේක්ෂිතව මේක විකෘති. ඒකනේ මේක ලෝකෝත්තර හා ලෞකික කියලා ලෝක දෙකක් හැදුනේ ඒකයි. ලෝකෝත්තරත්වයේ ඉඳලා බැලුවාම සම්මුතිය මිනිසුන්ට කියන්නේ පිස්සෝ කියලා. ආර්ය ශ්‍රාවකයෝ ටික සම්මුතියේ ඉන්න මිනිස්සු බලලා ලෝකෝත්තරත්වයට කියන්නේ සම්මුතියුන් කැටි පිස්සු කියලා. මේ අතිශය ගැඹුරු අභියෝගයක් ඔබ දරාගෙන කටයුතු කරන්නේ. බොහොම ලොකු වගකීම් සහගත අභියෝගයක්. මැරුණහම එළියට යන සංස්කාර පොදියක් තියෙන ඔබේ මේ පපු කැනුත්ත මැද්දේ, කැනැත්ත මැද්දේ, පපු කැනැත්ත කියලා මැද්දේ. ශරීරයක් නැති ගුහාවක වාසය කරනවා කියලා කියන්නේ මේ මේ ශරීරෙම මේකට තමයි ගුහාව කියන්නේ. එහෙම නැතුව හදවතට පමණක් නෙමෙයි මේ ගුහාව ඇතුලේ වාසය කරන ශරීරයක් නැති සිතක්. හිතේ ශරීරය කියන බලන්න, හිත ගෑනුද පිරිමිද? හිත ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි, ශරීරය තමයි ගෑනු හරි පිරිමි හරි වෙන්නේ. හිත ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි. හොඳට චෙක් කරලා බලන්න. ඔය හිත ඕනනම් හදාගන්න පුළුවන් පිරිමි මොඩල් එකකට හදාගන්නත් පුළුවන්, ගෑනු මොඩල් එකකට හදාගන්නත් පුළුවන්. ගෑනු අය ඉන්නෝ පිරිමි මොඩල් එකකට හදාගත්ත අය ඉන්නෝ, පිරිමි ඉන්නෝ ගෑනු මොඩල් එකකට හදාගත්ත අය. අහුවෙලා නැද්ද? අහුවෙලා තියෙනවා. සමහර පිරිමින්ගෙන් අහලම දැනගන්න ඕන ඔබ ගෑණියෙද පිරිමේද කියලා. සමහර ගෑනු අයගෙන් අහල බලන්න ඕන තියෙනවා. ශරීරයක් නැති සංස්කාර පොදිය. මොකද්ද මේ සංස්කාර පොදිය වේගය? තණ්හාව. ඇයි තණ්හාව? අවිජ්ජා පච්චය සංඛාර. සංඛාර පොදිය රැස් වුණාම ඊට පස්සේ ඒක තණ්හාව. ජූතක බමුණගේ මල්ල පුතජන හැම කෙනෙක්ම ජූතක බමුණෙක්මයි. ජූතක බමුණගේ ස්වභාවය මොකද්ද? ජූතක බමුණගේ ස්වභාවය සංඛාර එකතු කරන එක. එකතු කරන එක, එකතු කරලා එකතු කරලා එකතු කරලා තමන්ගේ ඔව් වෙස්සන්තර රජුරවන්ට කියන ජූතක බමුණ ගිහින් කියන මොකද්ද බං ඔච්චර තණ්හා වෙන්නේ ඔන්න ඔය ළමයි දෙන්න දීපන්. ඈ දැන් ජූතක බමුණ තමයි කියන්නේ සඳර රජුන්ට ඌ තණ්හාද කියා කියලා. මොකද තමන්ගේ තණ්හාව තමන් දකින්නේ නැහනේ. තමන්ගේ දෘෂ්ණාව තමන් දකින්නේ නැහැ ජූතක බමුණ. එතකොට කියනවා සඳර රජුන්ට ඌ තමයි තණ්හාද කියා කියලා කියනවා. ඉතින් දීපංකෝ කියලා කියනවා. ඊට පස්සේ නෝනත් පුළුවන් නම් ඔබ ටිකක් තියාගෙන ඉන්න ඕකත් දීපංක කියනවා. ඔබට මොකටද මේ ඒ යන්නේ තියෙන්නේ? ඊට පස්සේ කල්පනා කරනකොට කියනවා ජූතක බමුණා ඉතින් කියනවා මේ මූ මෙහෙම හිටියට හරි තණ්හාදී කියන්නේ ඈ කියලා කියන ඇති. එතකොට ජූතක බමුණගේ ස්වභාවය තමයි සංස්කාර රැස් කිරීම. වෙස්සන්තරගේ ස්වභාවය තමයි සංස්කාර දුරු කරලා දාන එක. බලන්න දැන් ඔබ ළඟ ඉන්නේ කවුද කියලා. මේවා බාහිර සංකාර නෙමේ, චිත්ත සංකාර. හොඳේ හැවසෙන් තේරුම් ගන්නවට වෙනතුනේ. ඒ බාහිරෙන් උදාහරණයක් පෙන්වුවේ. බාහිරෙන් වෙස්සන්තර කෙනෙක්වත්, බාහිරෙන් ජූතක බමුණෙක්වත් හොයන්න එපා. ආධ්‍යාත්මය තුලින්ම ජූතක බමුණත් හොයන්න, ආධ්‍යාත්මික තුලින් වෙස්සන්තරත් හොයාගන්න. නැත්තම් ඔය ඇත්තන්ට සිව්පසේ දෙන්න වෙන මොකෙක්වත් නැහැ. හාමුදුරුවන්ට නම් පාත්‍රය අරන් ගියම් පින්න පාතයක්වත් දෙනවා. ඔය ඇත්තන්ගේ ලෙඩට දුකට ඉන්න හිටින්න තැන යුතුකම වගේ කීම ඉෂ්ට කරන්න අඩුම තරමේ මේ මලාව පෙට්ටිය ගන්න හැර සල්ලි තියෙන්න ඕන. තුන් මාසේ දාන දෙන්නෙත් අපි ඉතුරු කරලා තිබුණොත් විතරයි. ඒක දෙන්නෙත් නෑ නැත්තම්. තේරුණාද? ඒ නිසා තමන්ගේ සිව්පසය සඳහා ගියාටත් ඕන, පැවිද්දටත් ඕන, පැවැත්ම සඳහා අවශ්‍ය කරන දේ තමන් අත්හැර දාලා නිවන් දකින්න බෑ. ඒක සම්මුතියක් ඒක තිබුණා වේ. ඒක කාලෝචිත අවශ්‍යතාවයක්, කාලෝචිත දෙයක් වෙනුවෙන් ගැටලුවක් නැතුව කරන්න පුළුවන් දේවල් කරන්න, නැත්තම් මුළු දීපල යෝ මේ වගේ ඉඳන් කළා අර මේ මහා චෛත්‍ය හදලා මෙටි ගොඩවල් හදලා ඉවර වෙලා අනාගතයේ මුස්ලිම් කාර්යයන්ට කඩාගෙන කන්න ෂුවර් එකට තව අවුරුදු 50ක් යන කලින් ඔක්කොම දා ගැප් ටික හූරලා ඔකු මේ රටේ තියෙන නයි ටික ගෙවනවා. ඉතින් හදලා තිබ්බට වැඩක් නැහැ. අපේ උභහත ගම්මලගේ කරාබු තියෙනනේ ටොන් ගානක් ඕවා ඇතුලේ. ඔය ටික කඩලා ඉවරලා ඔය මිනිස්සු ටික ෂුවර් එක රටේ තියෙන නයි ටික ගෙවලා මේ රට ඩිවලොප් කරන ටොක් ගාලා. හැබැයි බුද්ධ ආගම කියන එකක් නම් තියාගන්න හම්බෙන්නේ නැහැ. මොකද වටේම තියෙන්නේ මුස්ලිම් ආක්‍රමණික රටවල් ටික නිසා ඔක්කොම ටික එකතු වෙලා වැඩේ පටන් ගන්නවා. එදාට ඉන්න ටිකට ඕස්ට්‍රේලියාවට පීනල යන්න වෙන්නේ. ඇබෝජිනියස්ලත් එක්ක ඉන්න පුළුවන්. පැපුව ගිනියාව පැත්තට දැම්මම. ඒ නිසා ඒ ඒ මෝඩ වැඩ කරන්න ඕනේ නැහැ. පන්සලක් අංග සම්පූර්ණ වෙනවයි කියලා හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු ඈ චෛත්‍යයයි බෝමලුවයි මොකද්ද ධර්මශාලාවයි බල්ලන්ට ලගින්න ධර්මශාලාවකුයි ඔය ටිකයි තියෙන්න ඕන කියලා හිතනවා ධාතු මන්දිරේ. හාමුදුරු කෙනකින් ඕන හාමුදුරු කෙනකින් ඇහුවොත් දැන් ඔබ වහන්සේ මොනවද මේ දාසල කරන්නේ කියලා, මම රන් වැට ගහනවා, වලාකුළු වැම්ම ගහනවා, අරකේ මම්මම් මේ මේ බහිරව පිළිම අල්ලනවා. ඔව් මේ දවස්වල අර මේ මේ දේවදත්ත බුදුහාමුදුරන්ට ගල් පෙරලන එක හදනවා. මන් මේ දවස්වල මොනවද හාමුදුර කරන්නේ? දේවදත්තගේ ගල් ගෙඩිය තමයි මේ දවස්වල හදාගෙන යන්නේ. ඕ ගල් ගෙඩිය තාම බුදුහාමුදුර හැදුවේ නැද්ද? බුදුහාමුදුරගේ කකුල් දෙක හදලා තියෙන්නේ අයිට් එක විතරේ හදා ගන්න ඕනේ. මම මේ ළඟදි ගියපු පින්කමකදී මට අහන්න ලැබිච්ච එකක්. අපේ ලොකු දායක මහත්තයෙක් ඒ අහනවා හාමුදුරනේ මොනවද මේ දවස්වල කරන්නේ? ඕ අපි අර බෝපත්‍ර වගේ කොන්ක්‍රීට් වලින් හදලා බිත්ති අල්ලනවා. එන්න මහත්ය යනගම බලාගෙන යන බහිර රූප ටික හරි ලස්සන බහිර රූප ටික වටේට මාත් අහලා තිනවා රාජ්‍ය අම්මත් එක ගියාම ඇයි ආච්චි අම්ම මුන් මේ බිත්තිය උස්සන් ඉන්නෝ වගේ වෙන්නේ. ඊට පස්සේ ආච්චි අම්ම එක එක ඒව කියන මොකක් හරි අපි වැරද්දක් හරි අල්ලලා මොකක් හරි කියලා කියන ඔය මොකක් හරි එකක් කරාම තමයි උස්සන් ඉන්න වෙන්නේ ඔය වගේ අය. ඉතින් අර එහෙම දේවල් වලට තමයි මිනිස්සුන්ට දායක වෙලා තියෙන්නේ. මිනිස්සු පිං කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පිං කියන්නේ පැහැදුණු තැනට දෙන්න, පැහැදීමෙන් දෙන්න. එන් අන්න ඒ එතන තමයි ඔබට පිං ලැබෙන්නේ. තමන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕන. දැන් මෙතෙන්ට සමහර පිරිසක් ඉන්නෝ දුප්පත් හාමුදුරුවෝ හොය හොයා දෙනවා. ඒ කියන්නේ අනුකම්පාවට දන් දීම. තව පිරිසක් ඉන්නෝ ಗುಣ හොයාගෙන දෙනෝ, ගුණයට දන් දීම. එක එක විදියට දන්. සමහර පිරිසක් ඉන්නෝ වඩා ප්‍රසිද්ධයි ඒ වගේ පන්සල් වල දායකත්වය ලැබුවාම මුල් තැන ගත්තාම අපිට තත්ත්වයක් තියෙනවායි කියලා හිතලා ඒ තැන්වල පින්කම් කරනවා. අපි හවල් පන්තලේ කටින පින්කම කළා කිව්වහම අලිත් ගිනිල්ල ඈ කොටි ගිනිල්ල පාරේ ඒක කියාම ඒක හරි වටිනවා කියලා. පින කියන්නේ තමා තුළ උපදින උසස් යෝ අනුරූපී විපාක ලැබෙන ශක්තියක්. අනුරූපී විපාක ලැබෙන ශක්තියක්. එතකොට වස්ත්‍ර නැති අය දැක්කහම හීනෙන් බුදුහාමුදුරුවෝ කිව්වා වස්ත්‍ර පූජ කරන්න කියලා කිව්වා. ආහාර නැතුව ඉන්නෝ දැක්කහම හීනෙන් කිව්වා ආහාර පූජ කරන්න කියලා. දුගතියේ ඉන්නවා කියලා දැක්කහම ඔව් දන් දෙන්න කියලා කිව්වා. එයාට පින් සිද්ධ වෙන්න කියලා. ඒ අය සිහිපත් කරලා තමන්ටත් ඒ අනුරූපී විපාක ලැබෙනවා, අනුමෝදන් කරන කෙනාටත් ඒක අනුරූපී විපාක ලැබෙනවා. තමන් විශේෂයෙන්ම නාමිකව රූපිකව ඒ අය මතක් කරන එක හොඳයි. දැන් පින් අනුමෝදනාවේදී හරි ඒ නමක් සටහන් කරන එකත් හොඳයි. මේ ගිහපු කෙනාගේ නම සටහන් කරන එක හොඳයි. ඒ වගේම නැත්තම් තමන් අනුමෝදන් කරද්දී තමන් ඔව් මොකද මේ මලත් ඒ නමට ආන්සර් වෙනවා. තේරෙනවද? දැන් ෆෝන් එකක් උනත් අපේ දුරකථනයෙන් අනිත් දුරකථනය අල්ලගන්නේ මොකෙන්ද? නම්බර් එකෙන්. එතකොට අපිට හම්බෙන නම්බර් එක මොකද්ද? නම. ID නම්බර් එකට බින්දින්නලා හරියන්නේ නැහැ. ID නම්බර් එක යූස් කරන්නේ නැහැ. අපිටත් මතක නැහැනේ ID නම්බර් එක ගොඩක් වෙලාවට. නම තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි අපේ නම්බර් එක. මේකට තමයි අපි අවදි වෙන්නේ. එහෙම නේද? නමට නේද ඔබ අවදි වෙන්නේ ගෙදර? ID නම්බර් එක කිව්වොත් එන්නේ. එයාපෝට් එකේ යන සමහරලාට ඒ නමට තමයි ගොඩක් අවදි වෙන්නේ. ගොඩක් අයට පාස්පෝර්ට් නම්බර් එකටත් අවදි වෙන්නේ ඉඩ තියෙනවා. මන් දන්නේ. ගොඩක් ඒත් නමට අවදි වෙන්නේ. කොහෙද වුණත් එහෙමයි. නම සිහිපත් කරන එක හොඳයි. ලැබෙන සීමාවකට හිටියොත් සිග්නල් තියෙන හරියක හිටියොත් මේක වදිනව ගිහිල්ලා. සිග්නල් නැති හැටියක හිටියොත් ඔබෑමතු ග්‍රාහකයාගෙන් ප්‍රතිපාරයක් නොමැත. පසුවමතන්න. එහෙම නැත්නම් ඔබ ග්‍රාහකයාගේ සම්බන්ධතාවය විසන්ධි කර ඇත. ඒ කියන්නේ අපින් එයාවෙන් වෙලා ගිහිල්ලා වෙනෝම ඔව් භවයකට අපින් අයිම්ම වෙලා ගිහිල්ලා එක්ක නිවන් දැකලා ගිහිල්ලා දැන් නිවන් දැක්ක කෙනෙකුට අපි මෙහෙම් පින් දෙනවා. ඔබ යමතු ග්‍රාහකයා ඔව් විසන්ධි කර ඇත කියලා මැසේජ් එකේ නේ යන්න කාට දනවෝ දැන් වෙන්නේ. අර එක පුජ්‍යලෙක් හිටියා ඒ කාලේ බුද්ධ කාලේ මේ මෙරුණු හිසකට තට්ටු කරලා එයා කියනවා ඉපදිච්ච තැන මෙයා. ඉතින් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනල්ලා තට්ටු කරලා කිව්වා කොහෙද ඉන්නේ කියලා බලන්න කිව්වා. මේ මිනිස්සේ හැම තැනම බලන එන්නේ නෑලු. හැබැයි මිනිහා හරියට බලපු කෙනෙක් හොඳ කෙනෙක්. ඊට පස්සේ බුදුහාමුදුරට කිව්වලු ස්වාමීනි මම මේ ලෝකේ තියෙන හැම හිස කට්ටකටම තට්ටු කරාම ඉපදුණු තැන මම කිව්වා. නමුත් මේ හිස කට්ට ඉපදුණු තැන මට අහු වෙන්නේ නෑ කිව්වා. ආ ඒක කියලා දෙන්නම් කිව්වා මහාන වෙන්න කිව්වා. ඉතින් මේ මිනිස්සෙත් මහාන වෙලා නිවන් අවබෝධ කරගත්තා. හිතෙන් තණ්හාව දුරු කිරීම හිතෙන් ඇලීම ගැටීම දුරු කිරීම තමයි අපහසුම. බාහිරින් ලෝක පර්ජසියනම් හදාගන්න පුළුවන් ලෝක මායාව හදාගන්න පුළුවන් ලෝක මායාවට කාරුණික මිනිස්සු වෙන්න පුළුවන් ලෝක මායාවට ගෞරවනීය මිනිස්සු වෙන්න පුළුවන් ලෝක මායාවට හොඳ මිනිස්සු වෙන්න පුළුවන් නැහැ. හිතෙන් පාරිශුද්ධ මිනිස්සෙක් වෙන එකයි අමාරු. පිටින් ඔබ කොයි විදියට හිටියත් කමන්නේ. වැරහිලි ඇඳන් හිටියත් කමන්නේ. හිතෙන් පාරිශුද්ධ මනුස්සයෙක් වෙන්න. හිතෙන් කොහොමද පාරිශුද්ධ මනුස්සයෙක් වෙන්නේ? පිරිසුදු විදියට දකින්න. තමන් දිහා තමන් පවිත්‍රව බලන්න ලෝකේ දිහා තමන් පවිත්‍රව බලන්න තණ්හා මාන්න දික්ටි නැතුව බලන්න. කාම තණ්හා මේ ලෝකේ තියෙන දේවල් වලට අගයන් දීලා බලන්න එපා. භව තණ්හා ඒ භවයේ තියෙන දේවල් වලට අගයක් දීලා තියන්න එපා. සක්කාය දිට්ඨික තණ්හාව ඒක දිහා දිට්ඨිගතව බලන්න එපා. අර කාම රාග රූප රාග අරූප රාග මාන්න උද්දච්ච විදියට බලන්න එපා. සක්කාය දිට්ඨික විදියට බලන්න එපා. සීලබ්බත පරාමාස වලට වෙලා ආගම් ලබ්ධිකයෝ කුල ගෝත්‍ර ජාතිකයෝ වෙලා බලන්න එපා. ඔව තමයි සීලබ්බත පරාමාස වෙන්නේ. ඒක බලන්න එපා. නිදහසක් නැහැ. ආගමිකයන්ට නිදහසක් නැහැ. ආධ්‍යාත්මය හැමතිස්සෙම යුද්ධ කරනවා. දෙයයන්ට බයයි. අනිත් ආගම් එක්ක ගැටෙනවා. ප්‍රශ්න. අපි කිසිම ආගමක් එක්ක ගැටෙන්නේ නැහැ. කිසිම දෙයියෙකුට බයක් නැහැ. කිසිම කෙනෙකුට ගැත් එක්කත් සේවකෙක්වත් නොවේ. ඇයි? සියලු සංස්කාරක වලින් නිදහස් වූ නිසා සිත. අර හුණත් කියන ඇත්ත කියලා ඒක. උත් කොහේ හරි ඉඳගෙන බණ අහනවා නේ. කිසිම දැක්මක් නැතුව වාසය කරන්න ඔබට පුළුවන්ද? දැන් මේක ප්‍රායෝගික කරගන්න පුළුවන්ද බලන්න. කිසිම දැක්මක් නැතුව වාසය කරන්න. එතෙන්ට හිත ගෙනියන්න බලන්න. දැන් ඕක අර තේරුම් ගන්න හොඳ ඔය පුහුණුව ඇතිවීම සඳහා අර මහායානිකයන් එහෙම කරන ටිබෙට් ජාතිකයන් එහෙම කරන හරි අපූරු නිර්මාණයක් තියෙනවා. මේ අර රවුන් ගල් කැවිලි අරගෙන ගල් මත ඒවයි අර බැලන්ස් එක හදන උඩට. ඇත්තන්ටත් ඇත්තෙම ගෙනල්ලා දෙන්න ඕන. ඒ ආදර්ශය තමයි කොපි අනිත් පැත්තට ගහන්නේ මනසට. ඒක මහා හිතාගන්න බැරි තුඩු වලින් කරන බැලන්ස් එකක් කරන්නේ. නම් තව දර්ශනයක් ඒ වගේ දැක්කා. ඒක ලී කෝට් විශාල ප්‍රමාණයක බැලන්ස් එකක් ගෙනිනො එක කොනක පිහාටුවක් තියලා. ඒ පිහාටුව එන් තමයි අර සියලුම දේවල් වල බැලන්ස් එක අල්ලන්නේ. ඒ පිහාටුව ගත්ත ගමන් අර ඔක්කොම කඩාගෙන වැටෙනවා. එච්චර සමබරතාවයක් බොහොම සංයමයකින් ගොඩනගනවා. මේ ආධ්‍යාත්මය තුලත් අන්න එවැනි සියුම් සමබරතා ගොඩනගන්න පුළුවන් ගුණයක් ඔබ ළඟ තියෙන්න ඕන. මනස කියන්නේ අතිශයින්ම සියුම්ව පරිස්සමෙන් සමබරතා ගොඩනගන්න තියෙන දෙයක්. තමන්ගේ දැක්ම තමන්ගේ අවබෝධය තමන්ට විශ්වාසවන්තනීය වෙන්න ඕන, ෂුවර් වෙන්න ඕන. එහෙම නැතුව බෑ ඒ දේ කරන්න. දැන් රතයක් අතට ගන්න මිනිස්සයට මොකද්ද තියෙන ප්‍රධානම විශ්වාසය? තමන්ගේ ඩ්‍රයිවිං ගැන තමන්ට ෂුවර් එකක් තියෙන. ඒ නිසා තමන් බය නැහැ ගන්න. ඒ විශ්වාසය ආත්ම විශ්වාසයෙන් ගන්න. එයා මිනිස්සේ දන්න ඕන දෙයකට පිළියම. බ්‍රේක් ඇති වුණොත් පිළියම, නැති වුණොත් පිළියම. ඕන දෙයකට එයා ඩිසිෂන් එකක් ගන්න දන්නවා. කුරුල්ල ගිහිල්ලා ඔයේ නොදන්න ගස්වල තියෙන සියුම් අතුවල, මහා අතුවල, දිරාච් අතුවල වෙනකුත් තැන්වල වහන ඩක්කාල ගීපු ගම වහනවා. උන් වහන්නේ එහෙම කුරුල්ල ගිහිල්ලා ඒ අතුවල වහන්නේ අතු ගැන තියෙන විශ්වාසයෙන් නෙමෙහෙලු. ඌ වහන්නේ එහෙම බය නැතුව ගිහිල්ලා ඩක්කාලා ඒ අත්තක උට පියාටු ගැන තියෙන විශ්වාසෙන්ලු. එත උදන්නේ කොහොමද මේක අයියද මේක කඩාගෙන හිටිනවද? දැන් අපි යන්නේ කොහොමද? අපි අතු ගැන තියෙන විශ්වාසය මොකද? අපිට පියාම ඉන්න පියාටු නැහනේ. අපි අතු හොඳට අල්ලලා හයියද කියලා බලලා තමයි නගින්නේ. ඒ වගේ අපි ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට මොන වගේ අරමුණක් ආවත්, මොන වගේ ක්ලේශයක් ආවත් එයාගේ දැක්ම පරිපූර්ණ නම් එයා බය නැහැ. මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම, අවබෝධ කරගන්න අපහසුම දේ මොකද්ද කියලා අහුවොත් ඒ තමයි පින්නතුනේ මේ අකාලික බව. නිර්වාණය කියන මේ අවස්ථාව තමයි මේ ලෝකේ තියෙන අවබෝධ කරගන්න තියෙන අපහසුම දේ. ඒක මේ දේශකයාගේ දුර්වලකමක්වත් දහමේ තියෙන දුර්වලකමක්වත් නෙමෙයි. ඒක තමයි ඒ ධර්මතාවේ ස්වභාවය. ඒක දුරවබෝධිත දෙයක්. ඒක අවබෝධ කරගන්න හරි අමාරු දුර්ලභ දෙයක්. ඒක මහා සසර පිනකට ලැබෙන දෙයක්. සසර බුදුවරුන්ට දම්පින්කම් දීලා පනහපු අයට ලේසි දෙයක්. සසර පුරුදු කරපු නැති අයට ටිකක් අමාරු දෙයක්. තමා තුළ ඒ අවශ්‍ය කරන ගති ලක්ෂණ ටික හරියට හැදිච්ච ගමන් ඒකෙන අනිවාර්යෙන් මෙතෙන්ට දුවගෙන එනවා. ඒකත් හරියට අර රෙන්න බර හැදුනහම වැඩි කිලියක් වහගෙන දුවනෝ වගේ වැඩක්. ඉන්න බෑනේ මොනෝ විදියකවත්. කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන කොහේ හරි රින්ගනවා ගිහිල්ලා වැඩි කිලිය අපිරිසුදු වුණාද පිරිසුදු වුණාද දන්නේ. වැඩේ කරගෙන තමයි බල බැන බැන හරි එන්නේ වැඩේ කරගෙන. අයියෝ යන්න නම් මේ බද්දු බලාතේ අනිත් ඇයට නම් කියන යන්නකපා මං හරි අමාරුවෙන් වැඩේ කරගත්තේ කියලා. එහෙම තමයි. ඉතින් ගමනක් ගියා වැඩේ අන්තිම අමාරු නම් ඉතින් නාය වහගෙන හරි යන්න වෙනවා. නව ඉතින් ජීවිතේ තමන්ගේ හොඳම ගති ලක්ෂණ ටික හැදුනහම නිවන හිසගිනි ගත්තකෝගෙන නිවන ලෙස අනිවාර්යෙන් සොයනවා. ඒ නිසා වර්තමානයේ හැටියට හිසගිනි ගන්නවයි කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ නැති එකක් නිසා ඔබ තේරෙන්නේ අරකනම් තේරෙනවා. ඒක වෙලා තියෙන හැමෝටම. ඉතින් ඒ නිසා ඒක හොඳට තද වුණා වගේ ඕක හොයනෝ අනිවාර්යෙන්. හොයලා ඉක්මනින් ගන්න ඔය අපහාසයකට වන්න සුදුසු වචනයක්වත් නෙමෙයි ඒක. අපි කාටත් අත්දැකීම් බහුල තියෙන දෙයක්. මේ අපිම කරන දේවල් දෛනිකව. ඒ වුණාට අපි භාෂාවේ හරි සම්භාවනීයයි. ඔවිය යුතුයි කියලා හිතාගෙන ඉන්නවා. මොකද මේ උපමට්ටම් කරගත්ත ලෝකයක් නේ තියෙන්නේ. මූනේ සැබෑ ස්වභාවය නෑ, කෙස්වල සැබෑ ස්වභාවය නෑ, ඇගේ සැබෑ ස්වභාවය නෑ, චින්තනයේ සැබෑ ස්වභාවය නෑ, පැවැත්මේ ඔව් සැබෑ ස්වභාවය නෑ. ඔක්කොම මවාපාල ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකෙ නිවන් දකින්න බෑනේ. සැබෑ ලෝකයට එන්න නිවන් දකින්න. ඔතන ඉන්න බැරි වෙනවා අනිවාර්යෙන්. මේක මං කොහොම හරි දැනගන්න ඕන කියලා ඒ උනන්දුව ඇති වෙනවා. මටත් ඇති වුණා. ඒ බණ අහගෙන 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 ගිහිල්ලා එක වෙලාවක තද වුණා හොඳටම. හිර වුණා. පන්සලෙන් අවසරත් tilde අවසර දුන්නෙත් නැහැ. මං පැන්න හොරාම. හොරා පැනලා ගිහිල්ලා කොහොම හරි මේක අහගත්තා. හොඳට හිර වෙන්න ඕනේ එතනට ඇවිල්ලා. එතකොට අපිට තේරෙනවා මෙයා මේක අනිවාර්යෙන් දරා ගන්න කෙනෙක් කියලා. සංස්කාර දුක සාංසාරික බය හොඳට දැනෙන්න ඕන. ඔබට ඔබගේ සක්කාය දිට්ඨික ස්වභාවය කෙලෙසද ඔබට දැනෙන්නේ? කොයි විදිහටද දැනෙන්නේ? බලන්න කියන්න බලන්න කීප දෙනෙක්. කොහොමද ඇත්තට දැනෙන්නේ? සක්කාය දිට්ඨික ස්වභාවය කොහොමද දැනෙන්නේ? කෙනෙකුට දැනෙන්න පුළුවන් පැටලුන් සහගත ස්වභාවයක් හැටියට. තව කෙනෙකුට දැනෙන්න පුළුවන් අඳුරු ස්වභාවයක් හැටියට. තව කෙනෙකුට දැනෙන්න පුළුවන් බරක් වගේ ස්වභාවයකට. තව කෙනෙකුට දැනෙන්න පුළුවන් පිච්චීමක් වේදනාවක් වෙන ස්වභාවයකින්. තව කෙනෙකුට දෙන්න පුළුවන් ආධ්‍යාත්මිකව තව කෙනෙක් ජීවත් වෙනවා වගේ ස්වභාවයකින්. මේකයි කරන්න තියෙන්නේ. දැන් අපි පාසල් යන කාලේ, ඉගෙන ගන්න කාලේ, විශ්වවිද්‍යාල යන කාලේ දකින්න නැතිනේ. ඉස්සරහා තියෙනවා බ්ලැක් බෝඩ් එකක් නැත්නම් වයිට් බෝඩ් එකක් තියෙනවා. ඒකෙන් ලියන්නේ නේද? හුණු කෑල්ලකින් එව නැත්නම් මාකර් එකකින් ලියන්නේ ඒකේ. ඒ වගේ මේකට එනවා තව මොකද්ද? ලියන්න වගේම තව එකක් එනවා මකන්න. ලියන්න වගේම එකක් එනවා මකන්න. මොකද ලිව්වොත් මකන්න වෙනවා. නැත්තම් තව ඒවා ලියන්න බැරි වෙනවා. දැන් ඔබට වෙලා තියෙන්නේ මොකද්ද? මෙච්චර කාලයක් ලිව්වා. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? අර කොටි ගන්න වෙනවා. මකන එක ගන්න වෙනවා. දැන් මකාගෙන යන්න සිද්ධ වෙනවා. සමහර අය කියනවා හාමුදුරනේ මැකුවට මැකෙන්නේ නැහනේ. මේ යක්කු ලියලා දෙන්නේ මකන්න පුළුවන් ඒවයින් නෙමෙයි, මකන්න බැරි අර පර්මනන්ට් මාකර් වලින් ලියලා. ඈ පර්මනන්ට් මාකර් වලින් ලිව්වා ඒක මකන්න බෑ. ටිකක් මකන්න පුළුවන් ඒවයින් ලියපු කට්ටියට මකාගෙන මකාගෙන යන්න පුළුවන්. අර මකන්න බැරි විදියට හිතෙන් තදින් ලියපු ඒවා මකන්න බෑ. ආමතුරු මැකුවට මැකෙන්නේ. අන්න ඊට පස්සේ ඉතින් ගොඩක් මහන්සියෙන් මකන්න වෙනවා. කහට පැල්ලම් වයි තමයි සමහර කහට පැල්ලම් ඉක්මෙන් යනවා. සමහර කහට පැල්ලම් තදින් තියෙනවා. කොහොමද මකන්න තියෙන්නේ? මකන්න නම් කොට්ටෙත් අරගෙන අපි ඒ තියෙන තැනට යන්නම ඕනේ. ලියලා තියෙන තැනටම යන්න ඕනේ. එහෙම නැත්නම් කහට පැල්ලම තියෙන තැන හොයන්න ඕන. එහෙම නැතුව මකන්න බෑ. තේරුණාද? ඔබට දෝෂයක් ඇති කරන, ප්‍රශ්නයක් ඇති කරන, ගැටලුවක් ඇති කරන ස්වභාවය තියනවද? එතෙන්ට යන්න. එහෙම නැත්නම් සන්තෝෂෙන් ජීවත් වෙන්න. දැන් මේක සමහර කොටස් යමක් අවබෝධ කරගත්ත අයට අදාළ වෙන්නේ නැහැ. සමහර කොටස් අදාළ වෙනවා. ඒ නිසා මේ පින්නතුනේ මේ ධර්මය දේශනා කරන ආර්ය ධර්මය අවබෝධ කරගත්ත උත්තමිය අපබ්‍රංශ කියන්නේ ඔබට හිතන්න උත්තේජනයක් දෙන්න. හිතන්න උත්තේජනයක් ගන්න කට්ටිය ඉන්නවා. ඒකල්ලා හිතලා ඒක තේරුම් ගන්නවා. අනිත් අය දේශකයාට බැලලා යනවා. ඒකල්ලෝ හිතන්න දීපු එක අර ගාලා නාන දීපු එක කාලවතර බිව්වා වගේ තමයි. මේ ධර්මයේ තියෙන සියලු බලයන් අරගෙන නොවනට විදර්ශනාවට යොමු කරගන්න. ඒ විදර්ශනාවට යොමු වෙනකොට පින්නතුනේ ඔබේ ප්‍රශ්න එකිනෙක 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 ඔය හැම දෙයකින්ම ලිහිලා ලිහිලා යනවා. ලිහිලා ලිහිලා ගිහිල්ලා හරියට අර හඳුන් කෑල්ලක් වුණත් එක දිගට උරොච්ච කරාම කාලයක් ගියාම හඳුන් කෑල්ල නැතුව යනවනේ උරච්ච වෙලා ගිහිල්ලා. ඒ වගේ ඔකත් වාෂ්ප වෙලා යන්න ඕන. එතකොට සද්ධර්මයේ තුලින් අපි ඒක භාවිතා කරනකොට අපේ මේ මමත්වය යොමු කරනකොට ඒ මමත්වය දියවෙලා 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 ගිහිල්ලා ඔබේ සබන් කෑල්ල වගේ තමයි මුලින් පොත්තක් වගේ ඉතුරු වෙනවා අවසානයේ. පොත්තත් අලවල හරි එහෙම නැත්නම් ඒකේ ගාල හරි ගලේ අලවල හරි ඕක රෙදි ඇකුල්ලුවාම ඒකත් ඉවරයි. ඒ දැන් නම් ඉතින් ගල්වල රෙදි හොදන අය නෑනේ. ඒ කාලේ හිටිය ගල්වල ඒකට පොත් අලවනෝ ගලේ ගලේ කොටනකොට ඒක තියෙනවා. ඒ කාලේ මොනතරම් පියෝද අපි නේද ගහගෙන යන වතුරේ ඈ රෙදි ටික සෝදගත්තේ නෑවේ. දැන් එහෙම නෑ. ලෝකේ එන්න එන්න පිරිහෙනවා. පිරිහෙනවා කියන්නේ වාතය අපිරිසිදු වෙනවා, ජලය අපිරිසිදු වෙනවා නේද? ජීවන රටා දැන් බොන්න පිරිසිදු වතුර ටික නැහැ නේ. ටැප් වලින් එන්නේ මොන ජරාවක් දෙන්නේ. දැන් පොළව හැරුවත් පොළවේ ඕදාපු රසායනික වර්ග සහ බැටරි කෑලිය මේව නිසා මුළු පොළොවම ඉවරයි. මේ තියෙන විෂකාරක බල්බ් නිසා දැන් කියන CFL වලින් පිළිකාය තියෙනවා කියලා ඉස්සර කිව්වේ නැහැ. ඉස්සර කිව්ව සෝයා කාපියව් කියලා දැන් කියන කට් එපා කියලා පිළිකා හැදෙනවා කියලා. නවසෙලන්තේ කිරිපිටි හැදුවාම පොඩ්ඩක් අපි කල්පනා කරන්න ඕනේ ඒ රටේ තියෙන කිරිපිටි අවශ්‍යතාවය සම්පූර්ණ කරලා. චීස් බටර් වල තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තව අල්ලපු රටවල් වල තියෙන අවශ්‍යතාවල් සම්පූර්ණ කරලා මෙහාට එන්න කිරි තියෙනවද? අර එක മന്ത്രി කෙනෙක් කියන කතාව ඇත්ත. වස්සෝ වැස්සියෝ වහුපැටව් ඔක්කොටම කිරි එරුණා. මෙහාට එවන ප්‍රමාණයේ කිරි පිටි ප්‍රමාණයක් එවන්න බෑ කියනවා. මොනවද අර ලැක්ටෝස්ද මොනවද කියන කුඩු වර්ගයක් කවලම් කොල්ලලු මේ අපේ කිරිපිටි කියලා අපේ උන්ට දෙන්නේ. ඇතිනේ හැමදාම උදේට කිරි වීදුරුවක් බිව්ව එවුන්ට ඔස්ටියෝපොරොරිස් තියෙනවා මයි ඇටකටු දිරලා. නැද්ද කියනවා මාධ්‍යන් රැවැට්ටුවා, රජය විසින් රැවැට්ටුවා. එන්න පත් වෙන ඇමතිවරට ඉස්සෙල්ලම හම්බෙනෝ කෝටි 5-10. ඌ කවදාවත් ඕක එළියට දාන්නේ නැහැ. ඒකේ ශේත්‍රයට පත් වෙන ඉස්සෙල්ලම පුජ්‍යලයට හම් වෙන සුපිරි වාහනේ ඌ කවදාවත් ඒව එළියට දාන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ රවට්ටනවා. දේශපාලකයෝ, ටීවී එක, පූජකයෝ කඩේට ගියාම කඩේ වෙලෙන්දා. ඒ විතරක් නෙමෙයි සමහරලා කසාද බඳ ගන්න මිනිහා තමම රවට්ටන ලෝකේ අත්තාහි අත්තනෝ නාතෝ කියපු බුදු වදන මතක් වෙනවා. තවන්ට තමන් පිහිටයි. ඒ නිසා තමයි කියන්නේ අපි කියන දේ හරි බල විමසුම් බුද්ධියෙන් ගනි. ඒ වගේම අනිත් ඒවත් ඒ විදිහටම ගන්න. හැබැයි මේ වචනේ කියන්නේ අපි විතරයි. අනිත් අය කියන්නේ නැහැ. රවට්ටන ලෝකය කියන්නේ මේක විමසුන් බුද්ධියෙන් ගන්න කියලා. අර වෙලෙන්දේ දඟට දවසක් ගියාම වෙලෙන්දකින් ඇහුවා මේකේ හොඳ දොදොල් එක මොකද්ද කියලා. ඒ හොඳ වෙලෙන්දේකේ මිනිස්සයා කියනවා මම වෙලෙන්දනේ, මට ඉතින් මේ ඔක්කොම හොඳයි, මම මේක විකුණන්න ඕනනේ. එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ කාලා හොඳ එකක් ගෙනියන්න. කාල බල්ල රස බල්ල හොඳ එක ගෙනියන්න. මම වෙලෙන්දනේ, මට මේ ඔක්කොම හොඳයි. නියම මංකෝ වා නියම වෙලෙන්දෙක්වා කියලා. නැතන ඕන මේක හොඳයි කියලා නරක මේක පුස්කන්න තිවිච්ච ටික දාලා එවනෝ දුක් ගාලා. මිනිහ හොඳ වෙලෙන්ද එක්ක ඕගොල්ලෝ බලන්න හොඳට රස එක හොඳ එක බල්ල ගෙනියන්න මම වෙලෙන්දනේ මගෙන් අහන්න එපා ඕක මට ඔක්කොම හොඳයි දැක්කම එහෙමත් මිනිස්සු ඉන්නවා මං කිව්වා අවසානේ ඔයා හොඳ වෙලෙන්ද එක් පුතා කියලා ඇත්ත වෙන කෙනෙක් නෑ නෑ හොඳයි හාමුදුරු මේ ටික මේ පුස්කාල වීසි කරන්න තියෙන්නේ ඒ ටික දෙන ඒ ටික දෙන හොඳම ටික නරක ටික දෙන හොඳම කියලා අන්න මේ ටික අවදි කරගන්න දැන් විමසුන් බුද්ධිය අවදි කරගන්න තවන් සැලකිලිමත් වෙන්න ඕන ඒකම නැත්තං ඉවරයි. දැන් ස්පිරිතාලයකට ගිහපු දවසක දවසක් නර්ස් කෙනෙක් ඇවිල්ලා එකපාරට මට බේතක් වෙදින්න හැදුවා. මං කිව්වා හෝ 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 පොඩ්ඩක් ඉන්න ඕ විදින්න එපා දැන් මගේ මොකක් මම මොකද්ද විදින්න හදන්නේ? හාමුදුරනේ අපිට වැඩ තියෙන ඉක්මනින් මේක විදින්න දෙ. හරි මං ගිහුවා මොකද්ද විදින්නේ කවුද කිව්වේ කොහෙද කියලා. ඊපස්සේ බලනකොට මේ ඇඳේ ඉඳලා කලින් ගියපු එක්කෙනාගේ බේත මේ ඇවිල්ලා විදින්න හදන්නේ. ඊපස්සේ මගෙන් අහන අර රෑෂ් එකක් තියෙන හාමුදුරන්ට නේද? මං ගෝ මට ඇති රෑෂ් එකක් නැහැ. ගිහිල්ලා ඔක විදින ඕක තියෙන එකට. තා පොඩ්ඩේ අරක විදිනව මට. කොහොමද වැඩේ? උදේ පාන්දර ඩිස්චාර්ජ් වෙලා යන හිටපු හාමුදුරු ගියා. නර්ස් ආවේ 9:10 විතර. කොහොමhari පරක්කුවක් වෙන්නේ නැති. ඇවිල්ලා අර උදේ පාන්දර විදින තිබිච්ච ඒවා ටික හදිස්සියට විදගෙන යනවා. දැන් ටුක් ගලන් ડોක්ටර් ඉන්න කලින් හරි. අර ඉස්සෙල්ලා ડિස්චාර්ජ් එකේ ගියපු කෙනාගේ බේද තාපොඩ්ඩ වෙතිනවා ඇවිල්ලා. ඒ නිසා අපි හරි සැලකිලිමත් වෙන්න ඕන. ඔබ අත්‍යරදි වෙන්න පුළුවන්. එතකොට දොස්තර නිගමනයන් වලට පවා අභියෝග කරලා තමයි ජීවිතේ පව සමහරලාට බේර ගන්න වෙන්නේ. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. මොකද දොස්තරත් මෙලෝසියකින් නෙවෙයි ඉන්නේ. මේ මිනිහෙටත් දසාතේ වැඩ. එයාටත් හරි නිගමන නෙමේ. සමහරලාට තියෙන ප්‍රතිපාදන වලට අනුව තමයි නිගමනේ. දැන් මේ ICU දාන්න ඕනේ කාට? ICU එකේ ඉඩ නැත්තම් මොකේ දාන්නද? එහෙමනේට නිගමනයේ ඌමනා වුණත් ගන්න බෑනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් මේකේ ක්‍රියාවලිය මේකයි කියලා. විමසුන් බුද්ධියේ අවශ්‍යතාවය භෞතික ආධ්‍යාත්මික දෙකටම පුදුම අවශ්‍යතාවයක් තියෙන කාලයක් යුගයක් තමයි මේ. මේ මඟ පිළිබඳව හොඳට පැහැදිලිද විශ්වාසද? අවිශ්වාසවන්ත කෙනෙක් ඉන්නව නම් අත උස්සන්. මට පැහැදිලි නෑ හාමුදුරනේ හරියට කියලා. නිවන කියන එක ඇහැට පේන්නේ තමයි. ඒ ඇහැට පේන්නේ නැති ඒ ස්වභාවයට අපි අවධානය යොමු කරගෙන යද්දී අපි වෙනම අපේ ආධ්‍යාත්මික මානසික පසුබිමක් හැදෙනවා. ඒ කියන එක තේරෙනවද? වෙනම අපේ ආධ්‍යාත්මික මානසික පසුබිමක් හැදෙනවා. ඒක ඒක කරගෙන යද්දී ඇත්ත ඒ ආධ්‍යාත්මික පරිවර්තනයේට ලක් වෙනවා. ප්‍රත්‍යක්ෂතාවයන් වලට එන්නේ නැතුව මේක හරි කියන නිගමනයට එන්නත් එපා, වැරදි කියන නිගමනයට එන්නත් එපා. එහෙම ආවොත් ඒ දෙකම බොරු. හරි කියන නිගමනයට එන්නත් එපා, වැරදි කියන නිගමනයට එන්න එපා. සද්ධර්මයේ සෑම විටම පවතින්නේ වචන වලින් ඔබේ. සද්ධර්මයේ පවතින්නේ සෑම විටම වචන වලින් ඔබේ. වචන වලින් එහා තියෙන දෙයක් ඒක. සංඥාවලින් එහා තියෙන දෙයක්, සංකාරවලින් එහා තියෙන දෙයක්, විඥාණයෙන් එහා තියෙන දෙයක්, ලෝකෙන් එහා තියෙන දෙයක්, ඉන්ද්‍රියන් හයෙන් එහා තියෙන දෙයක් සද්ධර්මය කියන්නේ. දැන් ඔකට අවධානය යොමු කරලා බලන්න. මොකද අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැත්නම් අන්න එතෙන්ට තමයි කියන්නේ අසංකාරිකයි කියන්නේ. අහු වුණාද? සංකාරිකයි. අහු නැද්ද? අසංකාරිකයි. ඒකට සරල ක්‍රමවේදයක් තියෙන උදාහරණ. ඉතින් අපේ අයිට දුන්නොත් එහෙම හිතයි. අයියෝ, ඕකේ නිවන් දකින්න පුළුවන්ද? රෙදි කෑල්ල පිරිමදින්න දෙන්න පුළුවන් අර චූලපන්තකට වගේ. ඔගොල්ලෝ ගිහින් කළාද? අධ්‍යක්ෂකව වශයෙන්වත් කළාද? ගෙදරක රෙදි කෑල්ලක් අරගෙන රජෝහරණං රජෝහරණං කියලා පිරිමැන්දද? නෑ. ඇයි? ඒක හරි බාල කර්මස්ථානයක් නේ. අපි වගේ පඬිතු ඒ වගේ එකකින් නිවන් දකින්නද? ලේන්සු අතේ තියාගෙන හොම්බ පී දදා හිටියට ඕක පිටි හත පිරිවැදලා වැඩක් බැලුවද? හරි, රජෝහරණං කියකිය හැමදාම මූද පීදාන්නකෝ. රෙදි කෑල්ල පිරිසුදු වේ වාගේ කිය හැමදාම මූණ පීදාන්න. දැන් ඕක කරන්න පුළුවන් නේ? අතේ පිරිමැද මැද හිටියන කට පීදාන්න, මූණ පීදාන්න, අත පීදාන්න, බෙල්ල පිහදාන්න, ඒ ඔක්කොටම පාවිච්චි කරන්න. ඕක එක මට එක දිගට හෝදන්න නැතුව මාස 6ක් විතර පාවිච්චි කළා. ලේන්සු අරන් එන දවසක ගෙනල්ලා මේ ප්‍රදර්ශනය කරන්න. මාස 6ක් එක දිගට හෝදන්න නැතුව ඒක පාවිච්චි කරන මූණ පිහදාලා, කට පිහදාලා, අත පිහදාලා, හොඳට නාය පිහදාලා මාස 6ක් පාවිච්චි කරලා ගෙනල්ලා මේ ඉස්සරහා එල්ලන්න කාගේ හරි එකක්. මිනිස්සු පිරිසුදු කරන්න කියලා කරගන්නේ මොකද්ද? අපිරිසුදු වෙන එක. ඔබ ඔය හැම දෙනාම හිත පිරිසුදු කරන්න try කරන්නේ. එතන ඔබ වෙන්නේ මොකද්ද? අපිරිසුදු වෙන එක. මේ එළියේ ඉන්න කිසිම මිනිස්සේ දුක් විඳින්න දුවන්නේ නැහැ. සැප විඳින්න දුවන්නේ. මොකද්ද වෙන්නේ? දුක් විඳින එක. සැප එපයි කියපු මිනිස්සු සැපෙන් ඉන්නවා, සැප හොයාගෙන යන මිනිස්සු දුක් විඳිනවා. අන්න බලන්න ලෝකෙට වෙච්ච දේ. දැන් මේ අපි සැප එපයි කියපු අයනේ. ඉතින් අපි සැපෙන් ඉන්නවා නේද? අපිට ඔය රන් රිදී මාල මුතු මැණික් යාන වාහන ගෙවල් දොරවල් ඉඩම් කඩම් අරක මේක මොකක්වත් ඕනේ නැහැ කියලා දාලා. දැන් සමහරట్లా අපි ඒ කාලේ මහාන වෙනවට පෞලි අය පවා සන්තෝෂයි. ඇයි මොකෝ? මේ හතරට බෙදෙන එක දැන් තුනට බෙදෙන්නේ. සන්තෝෂයි. ඈ මු මහාන යන යනකොට මේ ටික දාලානේ යන්නේ. තියෙනවනම් බයිසිකලයක් හරි මේ මේ මාල වලලු හරි මුදු හරි තියෙනවනම් ඔක්කොම දාලා යන්නේ. ඒකත් හම්බ වෙනවා. ඒලා සන්තෝෂයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, පිරිසිදු කරන්න යන තැන තමයි අපිරිසිදු වෙන්නේ. ඔබ හරි දේ තේරුම් ගන්න යන තැනම ඔබට වරදිනවා. ඔබට නිවන තේරුම් ගන්න යන තැනම ඔබට නිවන වරදිනවා. නිවන් දකින්න යන තැනම නිවන් දකින්න බැරි වෙනවා. බුදුහාමුදුරුව පාගල ඒක උඩ නැගලා ඉන්නේ පෙරේතයෝ යක්කුයි. ඔබේ මනස ඇතුළේ මේ වෙන සිද්ධිය. බුදුහාමුදුරුව පාගල පෙරේතයෝ යක්කුයි ඒක උඩ නැගලා ඉන්නේ. පෙරේතය යකයි එලෝපු ගමන් බුදුහාමුදුරුවෝ උඩට එවි. ඔබ නිවන් අවබෝධ කරන්න නම් ඔබ අවධානය යොමු කර යුත්තේ කුමන දිශාවටද කුමන ස්වරූපයකටද කියලා ඔබට අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් ඔබ අසරණයි. ඒ අවබෝධය ඔබට තියෙනවද? කුමක් අරමුණු කරගෙනද ඔබ වාසය කළ යුත්තේ? ඔබට ලෝකෝත්තරත්වය අරමුණු කරගත හැකිද? ඔබෙන් අහන ප්‍රශ්නේ. නැත්තම් ඔබ අසරණයි. ඔබ කොහෙද අරමුණු කරන්නේ? ඔබට අකාලික බව අරමුණු කරගත හැකිද? ඉන්ද්‍රයන් වලින් තොරව දකින්න පුළුවන්ද? සාන්දීට්ඨිකයි කියන්නේ ඒක. සාන්දීට්ඨිකයි, දෘෂ්ටිකයි නෙමෙයි, සාන්දීට්ඨිකයි. ඉන්ද්‍රයන් වලින් තොරව ඔබට දකින්න පුළුවන්ද? ඉන්ද්‍රයන් ඉක්මවා ඔබට දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර කරලා සාන්දීට්ඨික කරලා දකින්න පුළුවන්ද? ඔබ මේ පරිහරණය කරන්නේ ආධ්‍යාත්මික වශයෙන් උපකල්පන ටිකක් කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මේ ඔබට ඇසෙන්නෙත් උපකල්පනයක්, ඔබ තුල අවදි වෙන්නෙත් උපකල්පනයක් කියලා ඔබට පේන්නේ නැද්ද? මේ ඇහෙන්නේ උපකල්පනයක්. සම්මුතියට ඇවිල්ලනේ බණ කියන්නේ. නිරුද්ධ සමාපත්තිය ඉදන් බණ කියන්න බෑනේ. නිරුද්ධ සමාපත්තිය තියෙන්නේ වචනේ ඉක්ම වූ තැන. දේශනා වෙන්නේ උපකල්පනයක්, ඔබ තුළ අවදි වෙන්නේ උපකල්පනයක්. හැමතිස්සෙම බලන්න වෙන්නේ ඒක. සද්ධර්මය අහනකොට හાર્ට් බීට් එක වැඩි වෙනවා. මිනිස්සෙකුගේ මම ආයනයට මේක දිරවන්නේ නැහැ. ඒ නිසා මමත්වයේ බහුල හාමුදුරුවරුත් මේකට කැළඹෙනවා. මමත්වයේ බහුල ගිහියොත් කැළඹෙනවා. උන් හරියට රහත් වෙලා වගේ අනිත් කෙනාගේ ධර්මය විවේචනය කරනවා. දැක අවබෝධ කරගෙන විවේචනය කරන්න වර. ඔබ සෝහාන් මග කියනෝ වැරදි, අරියත් මග කියනෝ වැරදි කියලා කියන්න ඕන. ඒ සෝහාන් වෙලා, සකදාගාමි වෙලා, අනාගාමි වෙලා, අරිහත් වෙලා ඇවිල්ලා කිව්වොත් මං ඒක පිළිගන්නවා. එහෙම නැතුව කියන කිසි එකක් පිළිගන්නේ නැහැ මම. මොකද වාදිනු පරහට තමා සම්මතේ පිහිටා කියලා ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ ආර්ය මාර්ගයේ වැරදි කියලා යමක් ලෝකේ දක්ෂයෙක් ඉන්නවනම් විචනය කරන්න දැකලා ඇවිල්ලා ප්‍රතික්ෂේපේ කරන්න ඕනේ. අන්ධෙක් ප්‍රති පාර කිව්වහම බාර ගන්න බෑනේ. පණුවෙක් හරි කීටයෙක් හරි ඌ පවතින්නේ ඌට ජීවත් වෙන්න පරිසරයක් හදලා දුන්නාම තමයි ඒ පරිසරයේ ඉන්නේ කීටයා. මදුරු පණුවෙක් හරි අපිට මේ අවිද්‍යාව ජීවත් වෙන්නේ අවිද්‍යාවට පසුබිම් හදලා දුන්නට පස්සේ. අවිද්‍යාවට පසුබිම් හදලා දුන්නට පස්සේ තමයි අවිද්‍යාව පවතින්නේ. මම ඔබේ මේ පිටින් තියෙන ඛණ්ඩ තියෙන ආසාව, බොන්න තියෙන ආසාව නැති කරන එක නෙමෙයි මම කරන්නේ. ඔබ සමහරලාට ආසාව දුරු වෙන ඔබ කන්න ආස දෙයක් කන්න, බොන්න ආස දෙයක් බොන්න. ආසාව දුරු වෙන එක බිලි වුණාම. මේ හිතේ තියෙන තණ්හාව දුරු කරන්න මේ දිවේ තියෙන මේ පිටින් බොන එකේ කන එකේ තියෙන ආසාව නෙමේ. ඇඳුමට තියෙන ආසාව නෙමේ මේ. ඔබ ලස්සන ඔබට ආස හිතෙන ඇඳුමක් බය නැතුව අරන් අඳින්න. ඔබට ආස හිතෙන බෑග් එක ගන්න, ඔබට ආස හිතෙන සපත්තු දෙක දාන්න, ආස හිතෙන කලිසම ගන්න, ආස හිතෙන වාහනේ ගන්න, ආස හිතෙන ගෙදර පේන්ට් එක කරන්න. ඒක නෙමේ මේ ඇතුලේ ගිනි ගන්න තණ්හාවයි දුරු කරන්නේ. ඒව මොනෝද? ඒව මේ බාහිර දේවල් නේ. ඒව ඔබේ ශක්තියේ හැටියට කැමැත්තේ හැටියට කරන්න. සමහර ලාට සමහර දේවල් වල සිහිනවල තියෙන ආසාවල් දුරු වෙන්නේ ඒව පරිහරණය කිරීමේ. මොකද මනක් කල්පිත தত্ত্বයන් වල තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ඒ ස්වභාවය යා එක්ක නුවණින් දකින්න ඕන, එක්ක අත්දැකීමෙන් ලබන්න ඕන. එහෙම නැතුව ඒක දුරු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලම මේ භෞතික ලෝකයේ තුල හීන ටික ඉවර වුණා නම් මනෝ ලෝකයක් මේක හැමතිස්සෙම පවතින්නේ කියලා තේරුම් ගත්තා නම් මේ මනෝ ලෝකේ නිදහස් වෙන ක්‍රමවේදය තමයි ධර්ම මාර්ගය. මොකද්ද කරන්න ඕන? කරන්න ඕන ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕන. තේම නැදේක. දැන් අහන්නේ මොකද්ද හැමෝටම කියනෝ තේරෙන්නේ නැහැ. කරන්න ඕන ක්‍රියාවෙන් නිදහස් වෙන්න එක. හැම තිස්සෙම ඔබ ක්‍රියාවෙන් නිදහස් වෙන්න මොකද්ද? මොන ක්‍රියාවෙන්ද? කායික, වාචික, මානසික ක්‍රියා තුනයි. මේක නිදහස් වෙන්නේ කොහොමද? මම, මගේ ආත්ම, සත්ව, පුජ්‍යලාත්ම වචනය තුල, ක්‍රියාව තුල, සිත තුල නැත්තම් හරියේ. ඊට පස්සේ ඒ වචන නෙමෙයි, ඒ ක්‍රියා නෙමෙයි, ඒ සිතවිලි සිත් නෙමෙයි. සිත නෑ, සිතවිලි විතරයි තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයාට ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට සිතවිලි තියෙනවා, සිත නෑ. මේ අත්දැකීම ලබලා ඉන්නවත් දන්නේ නැහැ මෙතන තව අය. පුතජනයට සිතක් තියෙනවා, සිතවිලිත් තියෙනවා. සිත බරයි. සිත කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ අදිතාලම. අදිතාලම කියන්නේ ඒ හැම දෙයක් තුළම පසුබිම තුළ මම කියන සංකල්පයක්, මම කියන ජවයක් ජීවත් වෙනවා. ඒ නිසා හරි පීඩාකාරයි. පුදුම විදියට වද විඳිනවා හිත. හිත තමයි වද විඳින්නේ. ඊට පස්සේ හිත මෙතනින් උගුල්ලල දැම්මට පස්සේ නම්, ගියාට පස්සේ නම් එයාට ඉතින් එකම විනෝද සැනකෙළියක් තමයි මේ ලෝකෙම. ධර්මය අවබෝධ කරගත්ත අය තමයි හොඳම ජොලියෙන් ජීවත් වෙන අය. ඇයි? දුක අඩුයිනේ. හරිම සන්තෝෂයෙන්, ජොලියෙන්, ප්‍රමෝදයෙන් ජීවත් වෙන්නේ, අහෝ සැපතක් කියා ජීවත් වෙන්නේ ධර්ම අවබෝධ කරගත්ත අය. ඒගොල්ලෝ මේ ලෝකේ තියෙන දුක් පස්සේ මැරීගෙන දුවන්නේ. මේ ලෝකෙ දිහා බලන්න, ධනය වෙනුවෙන් මරා ගන්නවා, ගෑනු වෙනුවෙන් මරා ගන්නවා, මරාගෙන මැරෙනවා. මේ සමාජය අපි දකින්නේ ඕන තරම් සිද්ධි. බලය වෙනුවෙන් මරා ගන්නවා, මරාගෙන මැරෙනවා. රටවල්, ජාති, ආගම් වෙනුවෙන් කියලා මරා ගන්නවා, මරාගෙන මැරෙනවා. මන්නම් කිව්වේ නැහැ කිසි කෙනෙකුට යුද්ධෙට යන්නවත්. මන්නම් කිව්වේ උඹලා ඉඳපල්ල මෙන්න මේ ජීවිතේ බේරගෙන කියලා නිකම් මැරෙන්නේ නැතුව. අපේ උණු චන්න නැතුව ඵලය යන ඔය දේශපාලකයන් උණු නිසා ඕවා කරන්නේ. උඹලා මේ ගෙවල් වලට වෙලා ඉඳපන් දරුවෙන් මල්ලෙක් හදාගෙන. ඕනෙකට මොඩියෝ ඉන්නේ සෙට් එක, මොඩියෝන්ට කියලා මැරියි කියලා. නිල පට්ටන් තනතුරු ගාගෙන මැරියන්. ඉතින් අපිට මොකෝ? ජාතික කොඩිය බඩ උඩින් දාගෙන මැරුණාට පස්සේ. අනේ මං අපහස කරනනේ, උන්ගේ ගොන් කම කරන්නේ දෙයන්නේ. ඒක කොල්ලෙක් කිව්වා. ඉතින් ආමුදුරුවනේ, ආමුදුරුවරුන්ටත් නැහනේ අපේ ජාතික කොඩිය පෙට්ටිය උඩින් දානවා නේ. මං කිව්වා මලාට පස්සේ බං ජාතික කොඩියනේ, රත්තරන් කොඩියක් දැම්මත් වැඩක් තියෙනවා මේ පෙට්ටිය උඩ කියලා. උගේ මනස එතෙන්ට හදලා. ඒ කාලේ හරි අපූර්ව විදියට මනස හැදුවා ඒගොල්ලෝගේ. දවසක් කිව්ව කොල්ලකෝ යුද්ධ ඉවර කරන්නේ නැත්තේ මේ සෙබළුන්ට ඊළඟට දෙන්න රස්සා නෑලු. ඒක නිසා යුද්ධ ඉවර කරන්නේ නෑලු කිව්වා. ඉතින් මං කිව්වා බං ඊට පස්සේ යුද්ධෙට යන පතුරන් වල වීදම ඉතුරු වෙනවනේ. එතකොට පඩි දුන්නත් ලාභ නේ බං කියලා. එතකොට තමයි උට පොඩ්ඩක් හරි ඔළුව පෑදුනේ. ඊට පස්සේ තව දවසක් කියනවා යුද්ධේ ඉවර කරන්න හැල්ලු මේ යුද්ධ ඉවර කරොත් එහෙම ඉන්න හමුදාකාරයෝ ඇවිල්ලා කොළඹට ගහලා කොළඹ ඉන්න උන් ඔක්කොම මරයි කියලා. මම කිව්වා එතකොට හමුදාවේ ඉන්නේ මෝඩයෝද කියලා. ඊට පස්සේ දවසක් හමුදා මේජර් කෙනෙක් මිනිහා කියනවා හමුදාව කියන්නේ ඔලුගෝසු උන් හදලම තියෙන මිනිහ මරන්නම තමයි ඒ නිසා ඒක හැමදාම තියෙන්න ඕන කිව්වා. මං කිව්වා මහත්තයා හමුදාව හදලා තියෙන්නේ මිනිහ මරන්න නෙමෙයි මිනිස්සු රැක ගන්න කියලා. මිනිස්සු ආරක්ෂා කරන්න කියලා. ඌ එදා තමයි ඒක ඉගෙන ගත්තේ. ඌ නැත්තම් හිතාගෙන ඉඳලා තියෙන්නේ හමුට පුරුදු කරන්නේ පිහියෙන් ඇනලා ඇනලා අර පඹයන්ට පිහියෙන් අයින අන්න ඕනනේ. මිනිස්සු මරන්න හදලා තියෙන්නේ හමුදාව කියලා. මෑ මහත්තයෝ මිනිස්සු හමුදාවක් හදන්නේ මිනිස්සු රැක ගන්න මිනිස්සු ආරක්ෂා කර ගන්න. මිනිස්සු මරන්න නෙමෙයි කියලා. චින්තනවල දෝෂ සහිතව යම් යම් දේවල් අනුගත වුණාම සමාජයක් විනාශ වෙන හැටි. ඉතින් පින්නතුන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අහන දෙයට සමහර වෙලාවට පොඩි උත්තරයක් වෙන්න පුළුවන්. ඒ උත්තරේ ඔබේ ජීවිතේ වෙනස් කරන උත්තරයක් වෙන්න පුළුවන්. එතනින් ඔබට ඉක්මනින් ගැලවිලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් සම්මුඛව ඇසිය යුතුමයි, ප්‍රශ්න සාකච්ඡා කළ යුතුමයි ගැටලුවක් ඇති වුණොත්. නැත්තම් ඔබ එතනම හිර වෙලා ඉඳී. පාර දන්නේ නැතුව ඉක්මනින් කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඒකයි. වහාම ඒක අහලා දැනගන්න. මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අනිවාර්යෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවම වෙන්න පුළුවන්. ගුරුවරයාගෙන් බැනුම් අහන්න ලැජ්ජ වෙන්න එපා. මේ මදිකමක් කියලා හිතන්න හොඳ නෑ. ගුරුවරයෙක් ඉන්නේ, ගුරුවරයා කියන තනතුර අපි ගුරුවරයාට දෙන්නේ ගුරුවරයා ඔබට පුළුවන් මාව නිවැරදි කරන්න කියන. ඒක නේද ගුරු තනතුර කියන්නේ ඒක. ඔබ මගේ ගුරුවරයා කියලා පිළිගන්නවා නම් ඒකේ අරුත තමයි ඔබට පුළුවන් මාව නිවැරදි කරන්න. විවේචනය කරන්න, දොස් කියන්න, ගරහන්න පුළුවන් එයාට. දැන් අපේ නායක හඳුරුන්ට අපි පාඩම් කරන්නේ, අපි උන්වහන්සේලාට අපි ගුරුවරයා කියලා දෙන්නේ. නායක හඳුරන්න පුළුවන් අපි නිවැරදි කරන්න. නායක හඳුරන්න පුළුවන් අපිට වැරදුනාම තලන්න. ඒ තනතුර දුන්නේ නැති වුණොත් හිතන්නේ මට තැළුවොත් මාත් බලා ගන්නම් කොයි වෙලාවකරි මටත් දෙ මම දෙනවා රිටර්න් එක කියලා. එතකොට ගුරු තනතුරක් නෙමෙයිනේ. අපි හිතුවේ නැහැනේ අපි පාසල් යන කාලේ හරි ඉගෙන ගන්න ඔය ඕන තරහතිරමක කාලෙකදී හරි අපි හිතුවේ නැහැනේ ගුරුවරයා මට ගහපු දවසට මමත් තැනකට ගිහිල්ලා ගහනවා මාත් ඕකට කියලා. ඒ නිසා නෙවෙරදි කියන්න ඉඩ දෙන්න ඔබ. ඒක ප්‍රයෝජන ගන්න කොහොමාරි. ඔබට කරගන්න තියෙන කර්තව්‍ය ඔබ සම්පූර්ණ කරගෙන බැරිම දේකුත් තමයි ඔබ අහන්නත් පුරුදු වෙන්නත් ඕන. නැත්නම් ඔබට කරගන්න පුළුවන් බොහෝ දේවල් තේරෙන තේවල් ටික කරගන්න පුළුවන් ටික ධර්ම දේශනා ශ්‍රවණය කරලා කරගන්න පුළුවන් ටික කරගන්න නැතුව අහලා වැඩකුත් නෑ. මේට එන ආධුනිකයෙකුටම ප්‍රශ්න අහන්න දුන්නොත් එහෙම එයා ඉතාම ලාබාල ප්‍රශ්න අහන්නේ. ඉතින් අපිට ඒව විසඳන්න බෑ. ඒසා ධර්මය අහලා ඒකේ ඥානෙ වඩ아가න අහන්න ඕන. සද්ධර්මය අහන්න, හොඳින් අහන්න, හොඳින් විමසන්න, ඉක්මනින් ධර්මය දකින්න, සැනසීම ලබන්න. ඊට පස්සේ උනත් ඇතිවෙන ගැටලු තුල තත්ත විපස්සන අවස්ථාවෙන් අවස්ථාව විදර්ශනා කරන්න, විපස්සනා කරන්න. මොකද්ද හේතුව, මොකද්ද தත්ත්වය, මොකද්ද හේතුව. මනුස්සයෙක මානසික ස්වභාවයන් එක එක හේතුන් නිසා පෙරලෙනවා එක එක අවස්ථාවන් වල. ශාරීරික හේතුන් නිසා මානසික ලක්ෂණ වෙනස් වෙනවා. හැබැයි මමායනේ දුරු කරපු කෙනාට මමායනේ ඇති වෙන්නේ යම්කිසි මානසික විෂමතා ඇති වෙනවා බාහිර. ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ. ඉතින් අපි මේක නුවණින් බලද්දී අපිට තේරෙනවා මේක මොන හේතුවකින් මොන ස්වභාවයකින් හටගන්නා වූ දෙයක්ද කියන එක. ඒකට විසඳුම් සපයමින් නුවණින් කටයුතු කරන්න පුළුවන් හරි විදියට. දැන් කෙනෙකුට පිපාසය නිසා ක්ලාන්තයක් හටගන්නවා. දැන් මොකක් නිසාද මේ ක්ලාන්තය එන්නේ කියලා එයා තේරුම් ගන්නවා. එතකොට තේරෙනවා මේක වතුර පිපාසය නිසා ක්ලාන්තය එන්නේ නම් වතුර බොන්න ඕන. තව කෙනෙකුට බඩගින්නේ නිසා ක්ලාන්තයක් එනවා. මේ මං කෑවේ නේ දැන් වේල් දෙකක්. ඒ නිසා මට මේ ක්ලාන්තය එන්නේ. මම කෑම කන්න ඕන. ඒසා යා හේතු ප්‍රත්‍ය හැම මොහොතකම දකින්නවා. එතකොට හේතු දුරු කිරීමෙන් ඵලෙ නිරුද්ධ කරන්න පුළුවන්. හරියටම තමන්ගේ රේඩියෝ ලයින් එකේ අදාළ ලයින් එකක් හොඳටම සුසර කරගත්තාම හොඳට සිග්නල් එන්න පටන් ගත්තාම හරීම මිහිරි නාද එනවා. ඒරියල් එකේ දෝෂයක් තිබුණොත් හරියට සුසර කරගන්න බැරි වුණොත් එහෙම නිකන් අර රේඩියෝ එකේ එනේ සෝද තියෙන බොක් 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 චක් බොක් ගන්න හැටි හරියට එන්නේ නැහැ ඒක. ඒක එන්නේ එක එක වෙලාවට ලයින් කවලම් වෙලා එන්නේ තමයි. සමහරවිට මට තේරෙනවා ධර්ම අවබෝධය වෙලා දෙන්නේ වුණා නිකන් ලයින් කවලම් වෙච්ච ගතියක් තේරෙනවා සමහරවිට. ඉතින් ඕක හරි ටියුන් කරගන්න හොදට. ද ටියුනරයක් ඕකෙ තියෙන්න ඕන. ඒ බොහොම හැමින්. සමහර වෙලාවට අපිට මේ ලයින් එක හොයාගන්න බැරි වෙනවා. ඒතර ලයින් එක අල්ලගත්ත කෙනෙක්ගෙන් අහගරි මොකක් හරිකින් ඒ යන සින්දුව මොකද්ද දැන් මේ වැඩසටහන මොකද්ද මේ වෙලාවේ යන කියන එක හොයලා තමයි අල්ලගන්නේ ලයින් එක. නැත්තම් හොයන්න බෑනේ. උන් කියන්නේ නැහැනේ මේ ආවල් ලයින් එක කියලා හැමතිස්සෙම කියන්නේ නැහැ. එතකොට හිතාගන්න බෑ මේ මොන ලයින් එකේද තියෙන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට අහගෙන ඉන්නෝ එක ලයින් එකක් කියලා හිතාගෙන නමුත් ඒක වෙන ලයින් එකක්. සමහරලාට මාර්ගඵලය කියලා හිතාගෙන ඉන්න වෙන කොහේ හරි. එහෙම වෙන අවස්ථා තියෙනවා. වංචනික ධර්ම වලට රැවටෙන්න පුළුවන්. ඒ නිසා හරියට ඒ තමන් පරීක්ෂණය කරන්න, ධර්ම විනයට ගලපා බලන්න, පොත්වලත් තියෙන ඒවා බලන්න, ඔය බෝධිපාක්ෂික ධර්ම ටික බලන්න, ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන්න, දස සංයෝජන බලන්න, ඕවත් එක්ක ගලප 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 තමන්ගේ හිත ඕ සක විචිකිච්ඡා නැති වෙන තුරුම ධර්මයේ වඩා ගන්න තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ අනුශාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුත් සරණයි.